මිලකට කලාලි අර්සාන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් ලැබෙනවා.
தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய தினம் நிதியமைச்சினால் குடியியல் நடைமுறை சட்டக்கோவை திருத்த சட்டம் மற்றும் மத்திய விசேட பகுதியை சேர்ந்த பிணக்குகள் சட்டத்தின்கள் நிகழும் திருத்த சட்டம் என்பனவும் மற்றும் நிகழ்நிலை கட்டளை சட்டம் என்கின்ற அடிப்படையில் இன்றைய தினம் இந்த விடயங்கள் பேசப்பட்டுக் கொண்டிருக்கின்றன. உண்மையிலே எமது நாட்டை பொறுத்த மட்டில் இந்த மத்தியஸ்த சபை என்று சொல்லப்படுகிற பொழுது ஒவ்வொரு பிரதேசத்திலும் மத்திய சபைகள் அமைக்கப்பட்டு அந்த மக்களின் பிரச்சனைகள் கையாளுகிற விடயம் உண்மையிலே வரவேற்கத்தக்க ஒரு விடயம். வீண் விரயமான செலவுகளை குறைப்பது மாத்திரமல்ல, அந்த பிரதேசத்திலே இருக்கிற பிரச்சனைகளை இலகுவாக இனங்கண்டு சரியான தீர்வுகளை அந்த மக்கள் நியாயத்தை வேண்டி நிற்கின்ற மக்கள் பெறுகிற ஒரு விடயம் நடைபெற்றுக் கொண்டிருக்கிறது. அவ்வாறான மத்திய சபைகளை வலுப்படுத்தி எதிர்காலத்திலே இந்த நாட்டில் ஒரு சமத்துவமான நியாயமான தீர்வுகளை மக்களுக்கு வழங்க வேண்டிய ஒரு சபையாக அதனை மாற்றிக்கொள்ள வேண்டும். அந்த வகையில் அந்த அமைச்சுக்கு நான் நன்றிகளை தெரிவித்துக் கொள்கிறேன். குறிப்பாக நிகழ்நிலை காப்பு சட்டம் என்று சொல்லப்படுகிற பொழுது இன்று இந்த நாடாக இருக்கலாம் அல்லது சர்வதேசமாக இருக்கலாம், சமூக வலைத்தளங்கள் அதேபோன்று தனியார் ஊடகத்துறை போன்றன ஒரு சுதந்திரமாக இயங்குகிற பொழுது நாட்டிலே நடக்கின்ற அனைத்து விடயங்களும் இலகுவிலே அறிந்து கொள்ளக்கூடிய ஒரு சூழல் இருந்து கொண்டிருக்கிறது. இந்த நிலைமையில் இப்பொழுது இந்த நிகழ்நிலை காப்பு சட்டம் என்று சொல்லப்படுகிற பொழுது இந்த சமூக வலைத்தளங்கள் அதேபோன்று ஊடகங்கள் மீதான ஒரு அடக்குமுறையாக இந்த சட்டம் அமைந்துவிடக்கூடாது. உண்மையிலே எங்களுடைய நாடு இன்று மிக மோசமான லஞ்ச ஊழலை சந்தித்த நாடாக, மிகவும் பொருளாதாரத்தில் பின்தங்கிய ஒரு நாடாக இருந்து கொண்டிருக்கிறது. இந்த நாடு மீட்சி பெற வேண்டுமானால் முதலிலே லஞ்ச ஊழல் என்கின்ற அந்த அடிப்படையில் இருந்து விடுபட வேண்டும். அந்த விடுபடலை நாங்கள் அனைவருமாக இணைந்துதான் செயற்பட வேண்டும். உங்களுக்கு தெரியும், இந்த நாட்டிலே மிக மோசமான ஊழல் நடைபெற்றிருக்கிறது. குறிப்பாக கடந்த ஆண்டிலே சீனி இறக்குமதியிலே பாரிய ஊழல், அதேபோன்று எக்ஸ்பிரஸ் பேல் கப்பல் எரிந்து நாசமாகிய விடயத்திலும் கூட பாரிய ஊழல்கள் ஏற்பட்டிருக்கிறது. இவ்வாறான ஊழல்களை வெளியில் கொண்டு வந்த நிறுவனங்களாக இந்த தனியார் தொலைக்காட்சி அதேபோன்று சமூக வலைத்தளங்களின் பங்கு மிகவும் இன்றியமையதாக அமைந்திருக்கிறது. அந்த வகையில் தனியார் தொலைக்காட்சிகளாக இயங்கிய சக்தி டிவி அதேபோன்று சிரச போன்ற தொலைக்காட்சிகள் கூட உடனுக்குடன் இந்த செய்திகளை வெளியில் கொண்டு வந்து மக்களை விழிப்படை செய்தமை மாத்திரமல்ல, அரசியல்வாதிகளையும் விழிப்படைய செய்தமையை நாங்கள் மறந்துவிட முடியாது. ஆகவே இந்த சமூக வலைத்தளங்களை இருக்குகின்ற அல்லது அவர்களை அடக்குகின்ற ஒரு விடயத்திற்கு இந்த நாடு செல்ல முடியாது என்பதிலே நாங்கள் மிகவும் உறுதியாக இருக்கின்றோம். இவ்வாறான செயற்பாடுகள் நிச்சயமாக எதிர்காலத்தில் இந்த நாட்டிலே ஒரு நியாயபூர்வமான செயற்பாடை முன்னெடுத்துவதற்கு உறுதுணையாக அமையாது என்பதுதான் எனது கருத்து. குறிப்பாக இன்று முல்லைத்தீவு மாவட்ட நீதிபதி டி சனனராஜா அவர்கள் இந்த நாட்டை விட்டு வெளியேறியமையும் அந்த வெளியேறியமைக்கு காரணமாக குருந்தூர்மலை விடயம் சம்பந்தமான தீர்ப்பும் மனித புதைகுழியிலே அரசுக்கு சார்பான தீர்ப்புகள் வர முடியாது என்கின்ற ஒரு அச்சமும், சரத் விசேகர போன்றவர்கள் குருதூர் மலையிலிருந்து வெளியேற்றப்பட்டமையும், தியாக தீபம் திலீபன் அவர்களின் நினைவு ஊர்தியை அவர்களுக்கு சென்று கிராமம் கிராமம் சென்று மக்கள் அனுசிப்பதற்கான அனுமதியை வழங்கியமையும் இந்த சரவண ராஜா நீதிபதி அவர்களின் நாட்டை விட்டு வெளியேறக்கூடிய ஒரு சூழலை ஏற்படுத்தி இருப்பதாக பலரும் கருத்துக்கள் முன்வைக்கின்றார்கள். உண்மையிலே இந்த நாட்டில் ஒரு நீண்ட காலமாக தமிழர்கள் மீது திணிக்கப்பட்ட ஒரு அடக்குமுறை இருப்பதை நீங்கள் அனைவரும் அறிய வேண்டும். அதன் அடிப்படையிலேதான் இன்றும் கூட அரசியல்வாதிகளாக நாங்கள் இருப்பவர்கள் எங்கு சென்றாலும் எங்களுக்கு பின்னால் புலனாய்வுத்துறை கண்காணித்துக் கொண்டேதான் இருக்கின்றது. அதே போன்றுதான் நீதிபதி சனவராஜா அவர்களுக்கும் தொடர்ச்சியாக இராணுவ புலனாய்வு, தேசிய புலனாய்வு, அதேபோன்று அரசு புலனாய்வுத்துறை தொடர்ச்சியாக இருந்ததன் காரணமாகவும், சரத் விசேசேகர போன்றவர்களின் தொடர்ச்சியான அழுத்தங்கள் இருந்ததன் காரணமாகவும், உயிர் அச்சுறுத்தல் காரணமாக அவர் நாட்டை விட்டு வெளியேறி இருக்கின்றார். அவர் நிச்சயமாக அவருடைய கடவுச்சீட்டும் கூட ஒரு குறிப்பிட்ட தினங்களிலே எடுக்கப்பட்டு அவர் வெளியேறி இருப்பதென்பது இந்த நாட்டுக்கும் நீதித்துறைக்கும் ஒரு சவால் மிக்க ஒன்றாக இருந்து கொண்டிருக்கிறது. ஆகவே இந்த நாட்டில் நீதித்துறை இயங்க வேண்டும் என்பதனை இவ்விடத்தில் நான் கூறி வைக்க விரும்புகின்றேன். குறிப்பாக தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, சிவநேதசுரை சந்திரகாந்தனின் நெருங்கிய சகாவா இருந்த அசாத் மௌலானா அவர்கள் கூட கருத்தை ஒன்றை முன்வைத்திருக்கிறார். மட்டக்கிழப்பு மாவட்ட பாராளுமன்ற உறுப்பினராக இருந்து மரணித்த மாமனிதர் ஜோசப் பராசிங்கம் அவர்கள் கூட மரணித்த வழக்கு கூட 100% தீர்ப்பு, அதாவது சந்திரகாந்தனுக்கு எதிராக தீர்ப்பு வரக்கூடிய சந்தர்ப்பம் இருக்கிற பொழுதும் நீதிபதியை மாற்றினோம் என்ற கருத்தை அவர் முன்வைத்திருக்கின்றார். அது மாத்திரமல்ல, மட்டக்கிழப்பு மாவட்டத்திலே கிழக்கு மாகாண ஆளுநராக இருந்த கிஸ்புல்லா கூட அவர் பகிரங்கமாக தேர்தல் பிரச்சாரங்களிலே நான் ஆலயம் இருந்த இடத்தை இடித்து ஒரு நான் அந்த சந்தை ஒன்றை அமைத்திருக்கிறேன் என்று கூறியிருக்கின்றார். அந்த சந்தர்ப்பத்திலும் கூட நான் நீதிபதியை மாற்றிருக்கிறேன் தமிழ் தேசிய கூட்டமைப்பின் பாரிய எதிர்ப்புக்கு மத்தியே என்று அவராகவே கூறியிருக்கின்றார். இவ்வாறான கருத்துக்கள் இந்த நாட்டிலே நீதித்துறையை எவ்வாறு பாதித்திருக்கிறது என்கிற விடயத்தை நீங்கள் அறிந்து கொள்ள வேண்டும். இந்த நாட்டில் நீதித்துறை ஒரு சுயமாக இயங்கவில்லை. அரசியல்வாதிகளின் அழுத்தங்களுக்கு மத்தியே அரசியல்வாதிகள் நினைக்கின்ற விடயங்கள் சாதிக்கின்ற விடயத்திலே தான் இந்த நீதித்துறை இருந்து கொண்டிருக்கிறது. கர்வ அமைச்சர் அவர்களே, இனியும் நீங்கள் அனுமதிக்க முடியாது. இந்த நாட்டிலே ஒரு நீதியான, நியாயபூர்வமான, சமத்துவமான ஒரு அரசாங்கம் இயங்க வேண்டும். அது நாட்டு மக்களை பாதுகாப்பதாக அமைய வேண்டும் என்று நான் உங்களிடம் இந்த உயரிய சபையிலே கேட்டு விடைபெறுகின்றேன். நன்றி,
வணக்கம். மீனங்கட கரு உமேன கிருதி கொடுக்க மந்திரி தும பதுமர வினாடி அத காலே கிளம்பினோம்.
பொம்மக்கு ஸ்தூதி. சிவில் நடு விதான சங்கிரஹாயடாத் ஏவாகிம் அதிகண்ண சங்கிதான பணத்தடாத் சமத மண்டல விசேஷ ஆரவுல் சம்பந்த பணத்தடாத் சஞ்சோதன கினேனமே அவஸ்தாவே மமிதன்னி ஹமதாம அபி பலாபுருத் வென்னாவு ප්‍රතිඵලයේ මේ නීති සංශෝධන තුලින් මේ සමාජයට ලැබෙනවාද කියන එක තමයි මම හිතන්නේ සාකච්ඡා කරන්නට ඕනේ. විශේෂයෙන් අපි යම් යම් සංශෝධන ගේනවා, ඒවා සමාජයට ඒ වගේම නඩු කටයුතු ඉක්මන් කරන්නට, ඒ වගේම නීතියේ ප්‍රවර්ධනයට හේතු වෙනවා හා සමානවම අපි සමහර වෙලාවට දකිනවා සමහර සංශෝධන අපි ගේනවා දේශපාලන අවශ්‍යතාවයන් මත. එහෙම කියන්න සිද්ධ වෙන්නේ අපි විශේෂයෙන් දැක්කා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත 2015 ගේනවා. මේක ගෙනල්ලා 2023 වෙනකොට අවුරුදු 8කින් මේක අහෝසි කරනවා. හැබැයි මේ යටතේ වරදකරුවන් වෙච්චි, මේ යටතේ අප නැතුව රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙලා ඉන්න පුද්ගලයන්ට මොකද්ද වෙන්නේ? මේ පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක් ඉන්නවා, ජේ.සී. රංග හිටපු මාධ්‍යවේදියෙක්. ඒ මහතා තාමත් රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙ ඉන්නේ. හැබැයි මේ පනත දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේ වෙච්ච අසාධාරණයට උන්ට කොහොමද වන්දි ගෙවන්නේ? එතකොට මේව දේශපාලන පරිගැනීම සඳහා ගේන පනත්ද? මෙන්න මේවා ගැන සමාජයේ සාකච්ඡාවක් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද අපි ගේන හැම දෙයකටම අත උස්සලා සංශෝධනය කරන්න එකඟ වුණාට අවසානයේකින් යම් කොටසක් අසාධාරණයට ලක් වෙනවනම් ඒ ගැන අපි විශේෂයෙන් සලකා බලන්න වෙනවා. විශේෂයෙන් මේ පනත අහෝසි කිරීමත් සමගම ලැබී තිබෙන තොරතුරු මත බහුතරයක්කට මේ ඒ චුදිතයන්ට අප ලැබී ඇති නමුත් ජීසි රංගමෙත්තුමා තාමත් රිමාන්ඩ් බන්ධනාගාරගත ඉන්න අපි මේ අධිකරණයේ තියෙන කටයුත්තක් සම්බන්ධයෙන් මැදිහත් වෙන්න උත්සාහ කරනා නෙවෙයි නමුත් සාධාරණ යුක්තිය මේ සියල්ලම අවශ්‍ය වෙනවා මේ සමාජයේ ප්‍රගමනය සඳහා ඒ වගේම අපි දකිනවා මේ වර්තමානයේ මේ සංශෝධනත් එක්ක විශේෂයෙන් සුළු හිමිකම් අධිකරණයේ සම්බන්ධයෙන් ඒ පැවති ලක්ෂ 15ක මුදල් ලක්ෂ 20ක් බව දීර්ඝ කිරීමත් සමග වැඩි කිරීමත් සමග මේ අධිකරණ ක්ෂේත්‍රයේ යම්කිසි නඩු තදබදයට විසඳුමක් ලබා දීම සඳහා අධිකරණ අමාත්‍යාංශ උත්සාහයක් ගෙන තියෙනවා කියන එක. ඒ වගේම මැතිවරණ පෙත්සම් සම්බන්ධයෙන් ලබා දිය යුතු කාලය වැඩි කරමින් සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා. මම හිතන්නේ අපිට මේ පොඩි පොඩි සංශෝධන ගෙනාවා කියලා මේ රටේ මැතිවරණ සම්බන්ධයෙන් ජනතාවගේ තියෙන අවිශ්වාසය දුරලීමේ හැකියාවක් නැහැ. මේ රටේ 77 වෙනකම් ක්‍රියාත්මක වුණේ කේවල කොට්ටාෂ ක්‍රමය. ඊට පස්සේ සමානුපාත නියෝජන ක්‍රමය ආවත් එක්කම තමයි මේ දේශපාලනය විනාශ වෙන්න ගත්තේ. වංචාව දූෂණය රජ කරන්න ගත්තේ. මේ මිල මුදල් එක්ක දේශපාලනය ගැටෙන්න ගත්තේ. අවි ආයුධත් එක්ක දේශපාලනය ගැටෙන්න ගත්තේ. අද පාතාලය ගැන අද උදේ එක්තරා මාලිකාවක සාකච්ඡාවක් යනවා. මම නුවරින් ඉඳලා එනකන් අහගෙන හිටියේ මේක තුල කියන දේවල් සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් සැකමුසිතෙන් ගොඩක් තියෙනවා දේශපාලනයත් එක්ක ගෑවිච්චි. මම හිතන්නේ මෙන්න මේවා සම්බන්ධයෙන් අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. මොකද 225 මෙපා කියලා කියන්නේ මේ ඡන්ද ක්‍රමයත් එක්ක තමයි. අඩු ගානේ ඒක ඡන්ද ක්‍රමයත් එක්ක අපිට තිබ්බා අතුරුමැති වර්ණ ක්‍රමයක්. ඍජුව තමන්ගේ මතයට විරුද්ධව නම් එළියට බැහැලා නැවත ජනතා ඡන්දෙන් එීමේ හැකියාවක් තිබ්බා. හැබැයි මේවා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කරලා පාර්ලිමේන්තුවේ අලුත් මේ කේලවකල ක්‍රමය සහ සමානුපාත නියෝජන ක්‍රමය තුල ඒකාබද්ධ කිරීමක් තුල අලුත් මැතිවරණ පනත් ගෙනාවට ඒව හමස් පෙට්ටියට ගිහිලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේවා සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරේ නැත්නම් ඉදිරියේදී තමන්ගේ නිහඬ ඒ වගේම අවංක දේශපාලනයක් කරන පිරිසට දේශපාලන ක්ෂේත්‍රය තුළ ඉස්සරහට එමේ හැකියාවක් නැහැ. මොකද වංචාව දූෂණය රජ කරන හොරකම් කරපු පිරිසකට පමණයි ඡන්දයෙන් පාර්ලිමේන්තුවට හා අදාළ ආයතන වලට පත්වීමේ හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා හා සමානව මම හිතන්නේ සමාජයේ ලොකු කතාබහකට පත් වුණා ඊයේ පෙරේදා ශ්‍රී ලංකන් එයාර්ලයින් සම්බන්ධයෙන්. මම හිතන වග කිව් යුතු ඇමතිවරයෙක් කිව්වා කියලා ප්‍රකාශයක් තියෙනවා ශ්‍රී ලංකන් පරමාද වෙනවනම් වෙනත් යානවල භාවිතා කරන්න කියලා. මම හිතන්නේ මේක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ රජයකින්. ශ්‍රී ලංකන් කියන නාමය මේ රටේ විතරක් නෙමෙයි ලෝකේ හැම තැනම ඉතාම ජනප්‍රිය වෙච්ච සන්නාමයක්. හැබැයි මේ සන්නාමයට අද මොකද්ද වෙලා තියෙන්නේ? අපේ දේශීය වෛද්‍ය රාජ්‍ය මාත්‍යවරයාත් සමග යන්න තිබ්බ ඒ කත්මන්ඩු ගුවන් යානයේ විශේෂයෙන් මේ රටට ආපු ආයෝජක කීප දෙනෙක් හිටියා. ඔවුන්ට ඇති වෙච්ච ඉරණම සම්බන්ධයෙන් මම පුද්ගලිකව දන්න හින්දා මම මේ කියන්නේ. එතකොට මේ රටේ ආයෝජනය කරන්න ජනතාවක් පැමිණේ මිනිසුන් පැමිණේවිද ආයෝජකයෝ පැමිණේවිද සංචාරකයෝ පැමිණේවිද? ඒතර මේක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නම් ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම රජයේ අතපසු
කරලා තියෙනවා.
ඒ වගේම මේ තුලින් ඇති වෙන අපකීර්තිය සංචාරක කර්මාන්තය යන්තම් ගොඩ නැගීගෙන එනකොට මට ඇත්තටම කියන්න කනගාටුයි. ඒ ආපු එක් ඉන්දිය සංචාරකයෙක් කිව්වේ මේ මාසයකට පමණක් ක්‍රියාත්මක වෙන කත්මන්ඩු ඩිරෙක්ට් ෆ්ලයිට් එක මට ලැබුණා මම පුදුම වාසනාවන්තයි කියලා. හැබැයි මොකද උනේ අන්තිමට කත්මන්ඩු ෆ්ලයිට් එකට ගිහලා පැය දෙකමාරක් ෆ්ලයිට් එකේ ඉඳලා උදේ ආහාරයත් අරගෙන ආපහු වෙන්න සිදු වුණා. මේවා ජාතියෙම ලැජ්ජා වෙන්න ඕනේ තැන්, ජාතියෙම කනගාටු වෙන්න ඕනේ තැන්. අපි ඔවුන්ට කනගාටුව ප්‍රකාශ කරන රට වෙනුවෙන් මේ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් මොකද ශ්‍රී ලංකන් එයාර්ලයින් කියන නාමය ඉන්දියානු සංචාරකයන්ගේ පළවෙනි කැමැත්ත තියෙන ගුවන් යාන සන්නාමයක්. මොකද ඔවුන්ගේ ගුවන් යාන සන්නාමයට වැඩිය ආදරය කරන්නේ ශ්‍රී ලංකන්. ඔවුන් මේක නැති වෙනවට කැමති නැහැ. හැබැයි අපි විසින්ම කුමන්ත්‍රණයක් මේක ඇතුලේ ක්‍රියාත්මක කරනවාද කියන එකත් බලන්න වෙනවා. මේ තියෙන තත්ත්වයන් තුළ මේ රටේ සියලුම දේවල් අර මං කිව්වා වගේ දූෂණය, වංචාව සහ මිල මුදල් එක්ක ගැට ගැහිලා තියෙනකොට මේ ක්‍රියාත්මක වෙන්නේ ඒකේ එක්තරා කොටසක්ද කියන එක සම්බන්ධයෙන් අපිට කුකුසක් ඇති වෙනවා. ඒ කුකුසක් ඇතිවීම සාධාරණයි. මොකද මේ අද වෙලා තියෙන තත්ත්වයන් තුළ. ඒ වගේම මේ රටේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් කරු අමාත්‍යවරයා සම්බන්ධයෙන් මම උදෙත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා නැවතත් නම් බලාපොරොත්තු වෙනවා මේ දරුවන්ට සාධාරණයක් වෙන දිනයක් හැකෙක්මනේ නියම කරලා ඔවුන්ගේ තියෙන මේ මානසික පීඩාව ඔවුන්ට ඇති වෙලා තියෙන ගැටලු සහගත තත්ත්වයන් ඔවුන් මුදා ගැනීම සඳහා වහාම මැදිහත් වෙන්න මොකද නිලධාරීන් අමාත්‍යවරයාගේ සංවේදීකම නිලධාරීන්ට නැද්ද කියන ප්‍රශ්න තමයි අපිට මතුවෙන්නේ මොකද සැමෙලෙන් බැනුම් අහන්නේ දේශපාලඥයා වුණාට දේශපාලඥයාගේ නියෝගයන් මත කටයුතු කරන බලධාරීන් අවශ්‍ය කටයුතු අවශ්‍ය වෙලාවට මෙහෙවන්නේ නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඔවුන්ගේ හදවත් සංවේදී වෙන්නේ නැත්නම් මං හිතන්නේ මේ රටේ බැනුම් අහන්න අර ඔක්කොම කුණු බේරේ බොක්කට වගේ බේරේ වැවට වගේ කොටසක් ඉන්න හින්දා තමන්ගේ ගැළවීම උදෙසා කටයුතු කරනවාද කියන එක සම්බන්ධයෙන්
සිතා
බැලිය යුතුයි කියමින් නවතිනවා බොහොමත්ම ස්තුතියි
මොවිසිගර් මන්තුමනි ඔගරමතුමනි
අවස්ථාව කිටි අවස්ථාවක් දෙන්න කර සභාපතිතුමනි අපේ ගරු මන්ත්‍රීතුමා සඳහන් කළා අර පවතින නඩුවක ජී ශ්‍රී රංගා හිටපු මන්ත්‍රීතුමා පිළිබඳව ගරු සභාපතිතුමනි අධිකරණයේ පවතින ඔහුට විරුද්ධව පවතින නඩුවක සාක්ෂිකරුවෙකුට ඔහු බලපෑම් කරලා කියන චෝදනාව මත තමයි ඔහුව තබාගෙන ඉන්නේ රැඳුම් බාරේ. ඉතින් ඒක දේශපාලනයට කිසිසේත් අදාළ කාරණයක් නෙවෙයි. ඒකට අපිට කරන්න දෙයක්වත් නැහැ. ඒක අධිකරණයේ අභිමතය මත කෙරෙන කාර්යයක්. අනිත් එක තමයි අපි මේ පනත ගෙනාව ක්‍රියාත්මක කරා. ඒකේ අඩුපාඩු දැක්කා. අඩුපාඩු දැකපු නිසා ඒක නිවැරදි කරා. දැන් සමහර උදවියට දැන් ඒක යටතේ අත්අඩංගුවට ගත්තම වරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද අභියාචන අධිකරණයට ගිහලා තමයි අප ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඒව පැත්තත් බලලා ඒක ලිහිල් කරලා තමයි මේ බලය මහේස්ත්‍රාත් අධිකරණයට ලබා දීලා තියෙන්නේ. අනිත් කාරණේ තමයි මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. මේ සම්බන්ධව අපි ගරු සභාපතිතුමනි නොයෙකුත් අවස්ථාවලදී උත්සාහ නොකළ නෙවෙයි. මම කලිනුත් සඳහන් කරා ඔබතුමා මං දැන් හිටියේ නැහැ ඒ අවස්ථාවේදී 2015 අපි යහපාලන ආණ්ඩුවේ 19 ආණ්ඩු ක්‍රමවත්තා සංශෝධනය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනකොට 20 ආණ්ඩු ක්‍රමවත්තා සංශෝධනයත් මේ සභාවේ තිබුණා. අපි මන්ත්‍රීතුමන්ලටත් කිව්වා අපි ඡන්දෙ ඉල්ලන ගමන් 19 සංශෝධනයට අපි 20 සංශෝධනය ගෙනල්ලා ඒකත් සම්මත කරලා දෙනවා කියලා මැතිවරණයට පෙර. ඒක යටතේ අපි තිබුණේ කොට්ටාස 160යි. ඉතිරි මන්ත්‍රී සංඛ්‍යාව 225 දක්වා මට මතකෙදි 85ක් වෙන්න ඕන. ඒක එක්කෝ පළාත් මට්ටමින් එහෙම නැත්නම් දිස්ත්‍රික් ලැයිස්තු මට්ටමින් නැත්නම් ජාතික මට්ටමින් තෝරාපත් කරගන්න ඕනේ කියන එක. ඉතින් ඒක අපි කරන්න ලෑස්ති වෙනකොට අපි ආණ්ඩුවේ ඇමතිවරු වුණාට එදා අපි දන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව ඉසුරුවපු නිසා අපිට ඒක ඉංගහට යන්න බැරි වුණා. ඒක නිසා මම නැවත වතාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. ඊයේ දිනේදී අමාත්‍ය මණ්ඩලයේ මේක සාකච්ඡාවට ගත්තා. ඊළඟට ජනාධිපතිතුමා කැබිනට් සබ් කමිටි එකක් මේකට පත් කළා. ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ පාර්ලිමේන්තුවේ පක්ෂනායකතුමාලත් එක්ක සාකච්ඡා කරලා මේ පිළිබඳව එකඟතාවයකට එන්න කියලා. ඒ වුණොත් අපි උපරිම වශයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරලා සම්මත කරගන්න. ඔබතුමාලගේ සහයෝගය දෙනවා නම් අපිට මේක කරගන්න එක එච්චර අපහසු වෙන එකක් නැහැ.
මොව විශ්වාසීගරු අමාත්‍යමනි ඔබතුමා.
ඇත්තටම විජේදාස රාජපක්ෂ මේ අපේ අධිකරණ ඇමතිතුමාට මේ සංවේදීභාවය සම්බන්ධයෙන් ස්තුතිය ප්‍රකාශ කරනවා. මොකද රටේ සමස්තයේ අවශ්‍යතාවයක් දැන් මේක තියෙන. ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ මේක ගෙනල්ලා සාකච්ඡාරු බඳුන් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහට ස්තුතිවන්ත වෙනවා මේක.
දෙමව්පියෝ
මගේ ගෞරවය ප්‍රකාශ කරන ගමන්ම ගරු සභාපතිතුමනි මේ අය මේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර අය මේක වෙනස් කරනවට බයයි. මොකද දිස්ත්‍රික්කයේ පුරා ගිහිලා කොහොම හරි ඡන්ද ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් වාසිදායක කණ්ඩායම් ඉන්නවා. එහෙම නැති අයත් ඉන්නවා. සමහරලාට මේ තියෙන ක්‍රමේ මටත් වාසි. මොකද කොළඹ දිස්ත්‍රික්කයේ මට මේ ආසන 15ම මට ඡන්ද ලැබෙන නිසා මේක මටත් වාසි. මේක මට වාසි කියලා මේක රටට හිතකර නැත්තම් ගරු සභාපතිතුමා අපි රටට අවශ්‍ය විදිහට මේ නීතිය වෙනස් කරන්න ඕන. මේ නිවැරදි ක්‍රමේ හඳුන්වලා දුන්නාට පස්සේ ජනතාව අපිව පරාද කරලා ගෙදර යවුවයි කියලා අපිට කිසිම මේ දුකක් නැහැ. අපේ ඩියුටි එකයි කරෙන්න ඕන. මේ ඉන්න වෙලාවේ අපේ වගකීම ඉෂ්ට කරගන්න.
ගරු මහත්මනි මීලාර ගරු අනුරාධ ජයරත්න මහත්මයා ඔබතුමාට විනාඩි 20 කාලයක් ලැබෙනවා.
ගරු මූලා සම්රුද ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අද දිනේදී පනත් කීපයක් ඒ වගේම රෙගුලාසින් කීපයක් ඉදිරිපත් කරන වෙලාවේදී අදාස ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම සිවිල් නඩු විධාන සංග්‍රහයේ මේ ප්‍රායෝගික සංශෝධනය විශේෂයෙන්ම නඩු වර්තාවන් ලබා ගැනීමට යෑමේදී අයකිරීමකින් තොරව ඒ සහතික කරපු පිටපතක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමත් මම හිතන්නේ ප්‍රායෝගිකව ඒ අධිකරණ කටයුතු කෙරෙද්දිත් ඒ වගේම ඒ නඩු කටයුතු වලට සහභාගී වීපු අරටත් ප්‍රායෝගිකව කෙරෙන අත්‍යවශ්‍ය වූ කාරණාවක් කියලායි මම විශ්වාස
කරනවා. ගරු අමාත්‍යමනේ සමාවෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලාසනයට පැමිණෙන්න.
ගරු රාජ්‍ය අමාත්‍යතුමා.
ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනේ මම හිතන්නේ අපේ පහුගිය දිනවලදී සුවිශේෂීම පනතක් බවට පත් වුණා මේ මැතිවරණ වියදම් නියාමනය කිරීම සඳහා ගෙන ආපු පනත. මේ පනත මගින් මම හිතන්නේ සියලුම දෙනා බොහෝ දෙනෙක් කතාබහට ලක්වෙච්ච දූෂණයකින් තොර වූ මැතිවරණයක් සඳහා වන මූලික අවශ්‍යතාවයන් මේ පනත තුළ ගැබ්බෙලා තියෙනවා. බොහෝ විට අපි පාර්ලිමේන්තුව වේවා එහෙමත් නැත්නම් පළාත් සභාව එහෙම නැත්නම් ප්‍රාදේශ සභාව වේවා ජනාධිපතිවරණය මේ සියලුම මැතිවරණවල වියදම් කිරීම පිළිබඳවත් ඒ වගේම යම් යම් කණ්ඩායම් බලයට පත්වීම පිළිබඳවත් ඔවුන් ඒ වෙනුවෙන් කරගෙන ගියපු කාර්ය පටිපාටිය පිළිබඳවත් විවිධ අවස්ථාවලදී විවේචනය වුණා. හැබැයි විවේචනය වූ කාර්යයන් බොහෝ කාරණා යම් විදිහක නීතියානුකූල රාමුවක් ඇතුළට අරගෙන ඉන්න පුළුවන්කම ලැබෙනවා. මේ වියදම් කළමනාකරණය අපි නිසියාකාරව ඉටු කරගන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ නිසා පෞගිය කාලවල මම හිතන්නේ අධිකරණ අමාත්‍යාංශය හැටියටත් විශේෂයෙන්ම අපේ ගරු අමාත්‍යතුමා විජයදාස රාජපක්ෂ අමාත්‍යතුමා අපිට මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මේ අවශ්‍ය වෙන සංශෝධන ඉටු කරන්න පුළුවන් වීමත් මම හිතනවා සමස්ත රට හැටියටත් අපි ලැබපු ජයග්‍රහණයක් කියලායි මම විශ්වාස කරන්නේ. මොකද ඒ වගේම තමයි අද මේ ඉදිරිපත් වෙන පනත් වගේම තමයි දූෂණ විරෝධී පනත ගත්තත් දූෂණ විරෝධී පනත සෑහෙන කාලයක් මේ පාර්ලිමේන්තුව තුල පවා විවිධ වූ ප්‍රශ්නවලට ඒ වගේම විවිධ වූ කල් ගැනීම් වලට ලක් වෙලා මොන ක්‍රමයෙන් හරි ඒ වාද විවාද සියල්ල අවසන් කරලා අපිට සම්මත කරගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි අද පැන නැගිච්ච බරපතලම ගැටලුව තමයි මේ දූෂණ විරෝධී පනත් අපි මොන විදිහට මොන පනත් අපි මේ පාර්ලිමේන්තුව අපි කණ්ඩායම හැටියට ස්ථීර කරත් අනුමත කරත් මේ රටේ නීතියෙන් හැටියට අපි පත් කරන්න කටයුතු කරත් ඒව කොතෙකුත් දුරට හරියාකාරව ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳව බරපතල ගැටලුවක්. ඒකෙදි අපි අධිකරණ අමාත්‍යාංශය හැටියට වේවා ගරු අමාත්‍යතුමා මේ මහන්සි වෙලා මේ පනත් ටික ගෙනල්ලා අපි 225 තුලට සමහර පනත් වලට අපි කිසිදු බෙදීමකින් තොරව අපි සියලු දෙනා අත උස්සලා සම්මත කරන පනත් ටිකත් ක්‍රියාත්මක වීම කොතෙකුත් දුරට හරියාකාරව වෙනවද කියන එක පිළිබඳව අද බරපතල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒක මේ මන්ත්‍රීවරු පක්ෂ විපක්ෂ අපි සියලු දෙනාගේම මතුවෙච්ච කාරණාවක් තමයි. මේ දූෂණ විරෝධී පනතට විවස්සාදායක සභාවෙන් තාම කණ්ඩායම නම් වෙලා නැහැ. හැබැයි මේ විවස්සාදායක සභාවෙන් නම් කරන පුද්ගලයන් ටික නම් කරන්න විවස්සාදායක සභාව කියලා කියන්නේ මේක අපි සියලු දෙනාට චෝදනා වෙනවා. අපි අද ආණ්ඩු පක්ෂය නියෝජනය කරා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් ඉන්නවා, අග්‍රාමාත්‍යවරයා, ඒ වගේම විපක්ෂ නායකතුමා. මේකෙන සියලු දෙනාගේ අපි විවස්සාදායක සභාවක් ඉන්නවා. එතකොට මේ රටේ සියලුම දෙනා මේ දූෂණය අපි කතා කරනකොට ease of doing business index එකේ අපි කියනවාද 100ට පල්ලෙහා කියලා. 100ට පල්ලෙහාට ගියපු රටකට ආයෝජකයෙක් මේ රටට ගේන්න පුළුවන්ද කියලා අපි තර්ක විතර්ක කරනවා. හැබැයි මේවා හදන්න තියෙන එකම ක්‍රමය මේ රටේ දූෂණය අවම කරන්න ඕනේ කියලා කියනවා. මේ දූෂණය අවම කරන්න අවසාන හැම පුරවැසියෙකුම ඒකට පෙළ ගැහෙන ක්‍රමවේදය හදන්න ඕනේ කියනවා. හැබැයි හදපු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ වෙන්නේ නැත්නම් ඒක බරපතල අවාසනාවන්ත තත්වයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ නිසා ඔබතුමා නියෝජ්‍ය කතානායකතුමා හැටියට අද ඔබතුමා මූලාසනයේ සිටින ඒ ප්‍රධානියා හැටියට අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ කාරණා ටික ක්‍රමවත් ඉටු වෙන්න ඕනේ. මේ රටේ සිස්ටම් එක චේන්ජ් කරන්න, මේ රටේ වෙනසක් ඇති කරන්න, මේ රට නිවැරදි තැනකට ගෙනෙන්න කියලා මේ රටේ මහජනතාව ඉල්ලුවේ ඒක. මේ රටේ මහජනතාවට අවශ්‍ය උනේ නිවැරදි වැඩපිළිවෙලක් මේ සමස්ත ආණ්ඩුකරණය තුළ ඇති කරවන්න. ඒක නිල් පාටද, කොළ පාටද, රතු පාටද, කොයි පාටද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ නිල් පාට, රතු පාට, කොළ පාට සියලු දෙනා එකතු වෙලා සමස්ත බහුතරයෙන් අනුමත කරපු එකක් හරි මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර අපේ විවස්සාදායක සභාව නිසා අපි කල් යනවා නම් ඒක රටේ බරපතල අවාසනාවක් කියන එකත් විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒ නිසා මේ කාරණාව අපි නිවැරදි කිරීම සඳහා අපි කඩිනමින් කටයුතු කරන්න ඕනේ. මොකද කොමිෂන් සභාව ටික පිළිබඳව අපි අද ජාත්‍යන්තරයට ගිහිල්ලා සියලු දෙනා කතා කරනවා. මේ කොමිෂන් වලින් ස්වාධීනව කිසිඳුම බලපෑමකින් තොරව ඒ කණ්ඩායම් වලට ක්‍රියාත්මක වීමට හැකියාව පිළිබඳව අපි කතා කරනවා. ඒ කතා කළා මේ රටට කීර්ති නාමයක් ගන්න සියලු දෙනා කතා කරනවා. හැබැයි එහෙම අපි කතා කරලා පාර්ලිමේන්තුව ඇතුළට එනකොට පාර්ලිමේන්තුවේ විය යුතු කාර්යභාරය වෙලා නැත්නම් නියෝජ්‍ය කතානායකතුමනි ඒක බරපතල අවාසනාවන්ත තත්වයක්. ඒ නිසා මේකදී අපි දකින විදියට
මේ දූෂණ විරෝධී පනත හැටියට මේ ප්‍රධාන පිරිසපත් කිරීම පිළිබඳ සමාජ ප්‍රශ්න තියෙන විපක්ෂ නායකතුමාට වෙන්න පුළුවන්. හැබැයි විපක්ෂ නායකතුමා විරුද්ධ වෙනව නම් ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒකට අධිකරු ජනාධිපතිතුමා ඉන්නවා, එතුමා ඉන්න කැබිනට් මණ්ඩලයේ මේක අනුමැතිය ලැබුණා. ඒ වගේම අගමැතිතුමා අනෙක් පිරිසේ ඉන්නවා. අපි මේකට සියලු දෙනාකට එකතුලා විපක්ෂ යටිට විපක්ෂ නායකතුමාට ඒ හයිය නැත්තම් විපක්ෂ නායකතුමාට ඒ තීන්දුව తీරන අරගෙන පිරිස නම් කිරීම සඳහා අවශ්‍ය තීන්දුව ගන්න බැරි නම් එතුමාට ඒකට සහයෝගය ලබා දෙන්න බැරි නම් අපි හරි මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක විශේෂයෙන් අපි සිහිපත් කරනවා. ඒ වගේම තමයි අපි මොන විදිහට අනපනත් ටික අපි සම්මත කරත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ විවස්සාදායක සභාව පිළිබඳ ප්‍රශ්නය. හැබැයි මේ වගේම තමයි අපි තේරුම් ගත යුතු කාරණාව තමයි මොනතරම් මේ රටට අත්‍යවශ්‍ය වෙච්ච අනපනත් ටික අපි හදලා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරත් ඒ සියල්ල කරන යාන්ත්‍රණයෙන් වෙන්නේ නැත්නම් අපි මොනතරම් දුරට මේ අනපනත් හදුවත් වැඩක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට රාජ්‍ය යාන්ත්‍රණය කොතෙකුත් දුරට අපි මේ සම්මත කරන අනපනත් ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. හැබැයි මේක සමහරක් වෙලාවට එළියේ ඉන්න මහජනතාව වෙන විදිහකට දකින්නේ. හැබැයි මේ මහජනතාව 225 දෙපාර තුන්පාර හතරපාර නෙවෙයි දහස් වතාවක් මේක වෙනස් කරත් සමහර කාරණා කරන්න වෙන්නේ නැහැ. මෙතන තියෙන නිවැරදි අර්බුදයේ ප්‍රශ්නේ අපි හඳුනාගත්තේ නැත්තම් හොඳම උදාහරණය තමයි නියෝජක කතානායකතුමනි රෙමිස් කියන සොෆ්ට්වෙයාර් එක ගෙනාව IRD එකට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට. රෙමිස් කියන එක ගෙනල්ලා තියෙන 2015 රෙමිස් එක ගෙනෙන්න තාක්ෂණය හඳුන්වා දෙන්න පනත් වල අවශ්‍ය කරන සංශෝධන අපි කරන්නේ 2015. අපි අද ඉන්නේ 2023. එදා අපි ගෙනල්ලා කාර්ක සභාවට ගෙනල්ලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බිලියන 1.4ක් වෙන් කරලා තියෙනවා මේ රෙමිස් කියන සොෆ්ට්වෙයාර් එක හදන්න. හැබැයි හදපු සොෆ්ට්වෙයාර් එක දුවනවද කියලා වහම 2024 ජනවාරි තමයි ලැබෙන්නේ කියලා තමයි ආදායම් දෙපාර්තමේන්තුව කණ්ඩායම අපිට කියන්නේ IRD එක කියන්නේ. හැබැයි 2024 ජනවාරි ඉඳලා ඔබතුමාලා දුවනවද කියලා වහම ඔබතුමාලා කියන්නේ දැන් අපිට තියෙන්නේ මේකට හොඳ පුහුණු පිරිසක් බඳවාගෙන ඔවුන් තව කාලයක් අරගෙන පුහුණු කිරීම විතරයි අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අවුරුදු 8කට පස්සෙත් අපිට මේක දුවන්න බෑ. එහෙමනම් නියෝජක කතානායකතුමනේ කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? මේ උත්තරීතර සභාව 2015 වෙනකොට නීති ටික හදනවා, අනපනත් ටික හදනවා, මෙරටේ නීතිින් හැටියට ක්‍රියාත්මක කරනවා, ඒක අවශ්‍ය කරන රාජ්‍ය යාන්ත්‍රණයට බාර දෙනවා. හැබැයි මේ කියන පිරිස අද අවුරුදු 8ක් යනකොටත් අපි එකම තැන නම් මේ ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියලා අපි හරියාකාරව තේරුම් ගන්න ඕනේ. මොකද මේ කියන අවුරුදු 8 ඇතුළත කොළපාට ආණ්ඩු කරා, නිල්පාට ආණ්ඩු කරා, රතුපාට ආණ්ඩු කරා, නැවත සියලු දෙනා එකතු වෙච්ච තව ආණ්ඩුවක් හැදුවා. හැබැයි මේ ආණ්ඩු ඔක්කොම හැදිලා තියෙන මේ අවුරුදු ගන්න ඇතුළත. එහෙමනම් සියලු දෙනා අසමත් වෙනවා නම් 225 අපි තේරුම් ගන්න තියෙන්නේ තව 225 100 පාරයක් කරකුවත් මේ ප්‍රශ්නේ විසඳිය යුතු තැන අපි අල්ලගන්නේ නැතුව කොච්චර කරකුවත් මේක වැඩක් වෙන්නේ නැහැ කියන එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මේ පිළිබඳව අපි හරියාකාරව අවබෝධය යොමු කරලා ඒ අවශ්‍ය කරන සංශෝධන වෙනස්කම් ටික අපි නියමානුකූලව කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි අද අදහස් දැක්වීමේදී නියෝජ්‍ය කතානායකතුමනි අපේ දිගින් දිගටම අපේ මන්ත්‍රීවරු මං හිතන්නේ 7-8 දෙනෙකුට වැඩිය අදහස් පළ කරා මුලතේව් මහේස්ත්‍රාත්තුමා පිළිබඳව. හැබැයි මේකෙදී සරවණ රාජා මහේස්ත්‍රාත්තුමා පිළිබඳව ඒ අහපු වෙලාවේදීත් අපි අපේ ගරු අමාත්‍යතුමා මේ පිළිබඳ විශේෂයෙන්ම පැහැදිලි කිරීමක් කරා. ඒ වගේම අධිකරණ සේවා කොමිසමේ පෞද්ගලිකව මේ කාරණාව පිළිබඳ විමසීමක් කරා. මොකද දවල් වරුවේ හිටපු වෙලාවේ දිගින් දිගටම මේ කාරණාව පිළිබඳ තමයි ගරු මන්ත්‍රීතුමාලා මතු කරේ. මේකෙදී සමහර විට අපි දකිනවාද මේ ප්‍රශ්නය වෙන විදිහකට අරගෙන යනවා. මේ රටේ අවසානයේ අපි තේරුම් ගන්න ඕනේ ගෞරවනීය අධිකරණය පිළිබඳ අපි සියලු දෙනාට විශ්වාසයක් තියෙනවා. මේ කියන කවුරුණත් අධිකරණය පිළිබඳ විශ්වාසයක් තියලා අධිකරණයට ඉදිරිපත් වෙනවා. අධිකරණය තමයි අවසානයේ තමුන්ගේ ඒ නීති ආධිපත්‍ය නැවත ඒ ආරක්ෂා කළ දෙන ස්ථානය බවට මිනිස්සු පිළිගන්නේ. එහෙමනම් ඒ ගරු ගෞරවනීය විදිහට සේවය කරන මහේස්ත්‍රාත්තුමන් සියලුම දෙනාට සමහරක් වෙලාවට හානි වෙන විදිහත් අදහස්වද සමහර කණ්ඩායම් ප්‍රකාශ කරා. මම හිතන්නේ ඒක සාධාරණ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද විවිධ කාරණා සමහර විට මේ මහේස්ත්‍රාත්තුමා දන්වන්නේ නැතුව රට ගියා කියලා කියනවා. මේ මහේස්ත්‍රාත්තුමා පිළිබඳ විවිධ විවේචන කරා. තව පිරිසක් මේ මහේස්ත්‍රාත්තුමා පිළිබඳව බය වෙලා මේ මෙවැනි තත්ත්වයක් මේ රටේ ඇති වෙලා කියලා වෙනත් විදිහට විග්‍රහ කරා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ අධිකරණ සේවා කොමිසම මේ වෙනකොට ස්වාධීන පරීක්ෂණ මේ පිළිබඳව ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම වුන් පොලිස්පත්තුමාට මේ වෙනකොට යොමු කරලා තියෙනවා මේ පිළිබඳ කරන පරීක්ෂණේ ප්‍රගතිය මොකක්ද කියන එක පිළිබඳව විමසීමක් කරලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ මේ පිළිබඳ පරීක්ෂණ වෙනවා. එහෙනම් මේ සියලු කණ්ඩායම් වලට විනිවිද අපක්ෂපාතී නිවැරදි පරීක්ෂණයක් කරන්න ඉඩ දීලා අපි මේක බොරුවට මේක අපේ දේශපාලන අවශ්‍යතාවයක් බවට පත් කරගන්න නැතුව පැත්තකට වෙන එක තමයි සුදුසු කියන එකත් විශේෂ නියෝජ කතානායකතුමනි අපි මේ වෙලාවේදී සිහිපත් කරනවා. මොකද එහෙම නැත්තම් මේකේ අභ්‍යන්තරය දන්නේ නැතුව ඒ විනිසුරුතුමා හව වේවා ඒ විනිසුරුතුමා ගැන ඉතල අනෙක් සමස්ත අධිකරණ පද්ධතිය අපි හැල්ලු කරනවා. එහෙම නැත්තම් අධිකරණය පිළිබඳ මේ රටේ මහජනතාව තුළ තියෙන විශ්වාසය අපි නැති කරන්න උත්සාහ කරනවා. ඒක සාධාරණ නැහැ. ඒ නිසා අධිකරණ සේවා කොමිසම හරහා මේකට අවශ්‍ය කටයුතු කෙරිලා තියෙනවා. ඒ වගේම අපි අවශ්‍ය අපක්ෂපාති පරීක්ෂණ කරනවා නම් ඒකට අවශ්‍යතා ඒ අවශ්‍ය පරිසරයේ ගොඩනගලා තියෙනවා. ඒ නිසා ඒකට ඉඩ දෙන එක තමයි වඩාම සුදුසු කියන එක විශේෂයෙන් මේ වෙලාවදී සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතනදී සිහිපත් කරන්න ඕනේ අපේ ගරු මන්ත්‍රීතුමා අජිත් මාන්නපෙරුම මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු මේ රක්ෂණ වන්දි පිළිබඳව එතුමා දිගින් දිගට කතා කරා. මේ පර්ල් එක්ස්ප්‍රෙස් එකේ ගනුදෙනුව පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ වැඩිම මම හිතන්නේ උනන්දුවකට වැඩිය මේ කටයුත්තට අත දැමීමේ අවශ්‍යතාවයේ තියෙන මන්ත්‍රීවරයා වෙන කවුරුවත් නෙමෙයි අජිත් මාන්නපෙරුම මන්ත්‍රීතුමා. මේ රටේ මහජනතාව වෙනුවෙන් මේ රට වෙනුවෙන් යම් මුදලක් ලබා ගන්න තියෙනවා නම් ඒ වෙනුවෙන් විශාල පිටිසක් අද එකතු වෙලා තියෙනවා. ඒකට මුලින්ම අලි සබ්‍රිය අමතුමා ඒ වෙනුවෙන් කටයුතු කරා. අද වර්තමාන අධිකරණ අමාත්‍යවරයා හැටියට විජේදාස රාජපක්ෂ මහත්මයා මේකට අවශ්‍ය සියලු කාරණා කරා. කැබිනට් අනුමැතියින් ගන්නකොට මුදල් වෙන් කරනකොට නීතිපතිතුමාට අවශ්‍ය සහයෝගය දීලා ඒ සියලු කාරණා ටික කරා.
ඕඩර් ප්ලීස් සභාවේ කටයුතු අවසන් වන තෙක් කටයුතු කිරීමට වැඩිපුර කාලය ලබා දීමට සභාව එකඟද? හරි, බොහොමසතුටි.
නියෝජ්‍ය කතානායකතුමනි මේකෙදි මේකට අවාසි සහගත විදියටම අතදාන මන්ත්‍රීවරයා වෙන කවුරුවත් නෙවෙයි අජිත් මානප්පරුම මන්ත්‍රීතුමා. එකපාරක් ගෙනල්ලා කන්සල්ටේටිව් කාර්ක සභාවක් තිබුණා. කාර්ක සභාවේ දෙපැත්ත එක තැනකට ගෙනල්ලා නීතිපති දෙපාර්තමේන්තුව එක තැනක ඉඳලා ඒකට විපක්ෂ නායකතුමාවත් ගෙන්නගෙන අපි මේ කිසි දෙයක් ගන්න නැතුව අධිකරණමතුමාටත් මේකට එන්න පුළුවන්ද කියලා අහලා මෙහෙම අධිකරණයේ විභාග වෙන කටයුත්තකට කිසිම මන්ත්‍රීවරයෙකුට කාටවත් සදාචාරාත්මක අයිතියක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි මේකට මැදිහත් වෙන්න. උදේ හවස ඇවිල්ලා මෙතන ප්‍රශ්න කරලා අහනවා දැන් මොකද්ද මේ නඩුවේ වෙලා තියෙන්නේ? මොකද්ද අර පාර්ශ්වයේ කියන්නේ? කියන්න තියෙන කාරණා මොනවද? ලිපිලේඛන මොනවද? පාර්ශ්ව දෙකක් එකතනක ඉඳලා උසාවියේ විභාග වෙන නඩුවක කවුරු හරි මන්ත්‍රීවරයෙක්ට මේ පාර්ලිමේන්තුවේ මොකද්ද ලබා දීලා තියෙන වරප්‍රසාදය මොකද්ද කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ විදියට ප්‍රශ්න කරන්නේ? මේක පර්ල් එක්ස්ප්‍රෙස් නඩුව නැව පිළිබඳව වෙන කාරණාවක් පිළිබඳ මේ රට පිළිබඳව ප්‍රශ්නය. මේ රටට ලබා ගන්න තියෙන වන්දිය පිළිබඳව ප්‍රශ්නය. මේ රටේ අහිංසක ධීවරයන්ට වෙච්ච හානිය පිළිබඳව ප්‍රශ්නය. මේ රටේ සෝභා සෞන්දර්ය පිළිබඳව මේ රටේ ඒ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ මේ සියලු කාරණා එක්ක ගැටගැහිච්ච ප්‍රශ්නය. ඒ සියලු මිනිසුන්ට සාධාරණය කිරීමේ වගකීම මේ උත්තරීතර පාර්ලිමේන්තුවට බැඳිලා තියෙනවා. ඒ වගේම අපි ඒක ගරු අධිකරණයට නීතිපතිතුමා ඇතුළු පිරිසට අපි බාර දීලා තියෙනවා. ඔවුන් ඒක කළ හැකි මේ රජයට අපිට ලබා ගන්න නීති උපදෙස් ලබා ගන්න පුළුවන් තැන නීතිපති දෙපාර්තමේන්තුව. ඔවුන් මේ වෙනුවෙන් ඔවුන්ගෙනුත් එහාට ගිහිල්ලා ඔස්ට්‍රේලියානු සමාගමක් අරගෙන ඒ නීති උපදෙස් අරගෙන අද වෙනකොට සාර්ථක වුන් මේක කරගෙන යනවා. එතකොට 878,000කට අදාළ ඩොලර් ප්‍රමාණයක් ආසන්න වශයෙන් ඩොලර් ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා වියදම් හැටියට. හැබැයි ඒක අජිත් මානපෙරුම මන්ත්‍රීතුමාට වන්දිය. තවත් රුපියල් මිලියන 16ක්. එතුමා එක එක විදියට මේක විග්‍රහ කරලා මේක වෙන පැතිවලට හරවන්න උත්සාහ කරන නිසා අපි නියෝජ්‍ය කතානායකතුමනි අපි බොහොම ගෞරවයෙන් ඉල්ලනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මේ කොන්ත්‍රාත් ලබාගෙන පාර්ලිමේන්තුවේ മന്ത്രി අසුන නියෝජනය කරනක අපි වහාම නතර කරන්න ඕනේ. අර වියදම් පාලනය කිරීමේ පනත മന്ത്രിවරුන්ට වියදම් පාලනය කිරීමේ පනත ඇත්තටම මූලික බලාපොරොත්තුවක් වෙන්නේ ඕක. ඒ වගේම මේ දූෂණ විරෝධී පනත මූලික පරමාර්ථයක් වෙන්නේ ඕක. අපේ ඔලු ගෙඩිවල තියෙන වෙන අදහස කතා කරන්න වෙන ඩයස්පෝරා එකකට කතා කරන්න වෙන රටකට කතා කරන්න වෙන පැලන්තියකට. හැබැයි නියෝජනය කරන්නේ මේ ශ්‍රී ලංකාව මේ ලංකාවේ මහජනතාව කියලා තමයි පෙන්වන්න උත්සාහ කරන්නේ. එනිසා මේක තමයි රට දිගින් දිගටම අපි විනාශ වෙලා තියෙන්නේ. මේක වෙනස් කරන්න ඕනේ. එනිසා අපි බොහොම ගෞරවයෙන් ඉල්ලනවා අපේ අධිකරණවල තියෙන කටයුතු අද මේ රටේ මහජනතාවට අධිකරණය පිළිබඳ ගෞරවයක් තියෙනවා. මේ රටේ මිනිස්සු රුතුමාලා පිළිබඳව මේ රටේ මහජනතාවට ගෞරවයක් තියෙනවා. ඒක මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉඳලා කවුරුවත් කෙලසන්න උත්සාහ කරන්න එපා කියන ගෞරවණීය ඉල්ලීම අපි කරනවා. ඒ වගේම තමයි මූලසාරූඪ ගරු මන්ත්‍රීතුමනි මේ කාරණාවලදී අද විශේෂයෙන් සමතකරණය පිළිබඳව අපේ ගරු මන්ත්‍රීතුමාලා යම් වැදගත් වූ අදහස් යෝජනා කීපයක් ඉදිරිපත් කරා. අපේ දෙනපිටිය මන්ත්‍රීතුමාලා ඒ වගේම අපේ විපක්ෂයට වූ මන්ත්‍රීවරුත් කීපයක් බොහොම සාධනීය කාරණා යෝජනා කීපයකුත් ඉදිරිපත් කරා. ඒ සියලුම දෙනාටත් අපි අධිකරණ අපේ අමාත්‍යාංශය හැටියටත් මේ සංශෝධන සඳහා මේ කාරණා සියල්ලම වෙනුවෙන් ඒ අවශ්‍ය කටයුතු කරන අපේ ගරු ඇමතුමා ප්‍රධාන අපේ අමාත්‍යාංශ ලේකම්තුමී ප්‍රධාන සියලුම නිලධාරීන්ටත් අද දිනේදී මේ වෙනුවෙන් සහභාගී වෙන සියලු නිලධාරීන්ටත් අපේ ස්තුතිය පුද කරමින් නැවත වාරයක් ඒ මන්ත්‍රීවරුන් හැටියට සාධනීය අදහස් යෝජනා ඉදිරිපත් කරලා මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රය අවශ්‍ය කරන වෙනස්කම් ටික මේ රටේ ජනතාවට යහපත් විදියට සිදු කරන්න අපිට සහයෝගයේ ශක්තිය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
මේ විදිහට විශේෂ ස්පීකර් දෙවිවරු කීවිද ස්වභාවිකවද?
දිනට නියමිත කටයුතු විෂයාංක 1 දෙවෙනි වර කියෙවීම සභාවක ඇඟද
අයි
කාරක සභාව අවස්ථාව සිවිල් නඩු විධිවිධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාව එක්කඟද දෙවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා
පළවෙන පිටුව දෙවන වගන්තිය 10 වන පීලිය ඉවත් කර එවිනුවට පහත දක්වන කොටස ආදේශ කරන්න තීන්දුවේ හෝ අවසන් තීන්දුව ප්‍රකාශයේ හෝ නඩු තීන්දුව සහ අවසන් තීන්දුව ප්‍රකාශන දෙකෙහිම සහතික
දෙවන වගන්තිය සංශෝධන සහිතව සභාව එකඟද
ආයි
තුන්වන වගන්තිය සභාව එකඟද
ආයි
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද
ආයි
නාමය සභාව එකඟද
ආයි
පාර්ලිමේන්තුව යලි එක්රස් වේ පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙනි. තුන්වන වර කියවීම ගරු අමාත්‍යතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වන වර කියවිය යුතුයයි යෝජනා කරමි. තවද කෙටුම්පතෙහි සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ ආනුෂංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
ආයි.
සිවිල් නඩු විධිවිධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. විෂයාංක 2 දෙවෙනි වර කියවීම සභාව එකඟද?
ආයි
කාරක සභාව මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාව එකඟද දෙවන වගන්තිය සභාව එකඟද තුන්වන වගන්තිය සභාව එකඟද හතරවන වගන්තිය සභාව එකඟද පස්වන වගන්තිය සභාව එකඟද හයවන වගන්තිය සභාව එකඟද හත්වන වගන්තිය සභාව එකඟද අටවන වගන්තිය සභාව එකඟද නවවන වගන්තිය සභාව එකඟද දහවන වගන්තිය සභාව එකඟද පළවෙනි උපලේඛනයේ සභාව එකඟද?
ආයි.
දෙවන උපලේඛනයේ සභාව එකඟද?
ආයි.
තුන්වන උපලේඛනයේ සභාව එකඟද?
ආයි.
හතරවන උපලේඛනයේ සභාව එකඟද?
ආයි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
ආයි.
දීර්ඝ නාමයේ සභාව එකඟද?
ආයි.
නාමයේ සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තුව යලි එක්රස් පනත් කෙටුම්පත කාරක සභාවදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වන වර කියවීම ගරු අමාත්‍යතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වන වර කියවිය යුතුයයි යෝජනා කරමි. තවද කෙටුම්පතෙහි සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ ආනුෂංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
ආයි.
දිනට නියමිත විෂයාංක 3 සභාව එකඟද?
ආයි.
විෂයාංක 4 සභාව එකඟද?
ආයි.
සභාව කල් තැබීම සභානායකතුමා.
සභාව හෙට දින නම් 2023 ඔක්තෝබර් මාස 4 වෙනි දින පූර්ව භාග 9:30 දක්වා කල්තබ යුතුය යෝජනා
කරයි. ඒ අනුව සභාව හෙට දින පෙරවරු 9:30 දක්වා කල්තබමි. කල්තබන අවස්ථාවේ යෝජනාව කරු මංජුලා දිසානායක මැතිණිය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සෑම් වර්ෂයකම ඔක්තෝම්බර් මාසේ පළවෙනිදා අපේ රටේ ළමා දිනයත් වැඩිහිටි දිනයත් සමරනවා. මං අද දවස මේ යෝජනාව ගෙනෙන්නට යොදාගත්තේ ඒ ළමා දිනේ සැමරලා අපේ පාර්ලිමේන්තුව රැස් වෙන පළවෙනි දවස නිසා මොනතරම් ළමා දිනේ සැමරුවත් අපේ දරුවන්ගේ ළමා කාලය ළමා ජීවිත වලට සිද්ධ වෙලා තියෙන අවාසනාවන්ත තත්ත්වය දැක්කහම මේ සම්බන්ධයෙන් යම් අපේ වැඩි දායකත්වයක් ලබා දිය යුතුයි කියලා හිතපු නිසා මම අද මේ කල්තබන අවස්ථාවේ විවාදය සඳහා මේ යෝජනාව ඉදිරිපත් කරනවා. මෙවර ලෝක ළමා දින සැමරුම තේමාව වූයේ සියල්ලන්ට වඩා දරුවන් වටී යන්නයි. දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, හිංසනය සහ අපචාරයන්ගෙන් මිදී ජීවත් වීමට මෙන්ම දරුවන්ට නිදහසේ සිය ළමා කාලය ගත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ජනතා නියෝජිතයින් පමණක් නොව සියලු වැඩිහිටි ප්‍රජාවේද වගකීමයි. විශේෂයෙන්ම ළමා ශ්‍රමය, ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ දරුවන්ට එරෙහි විවිධ වැරදි තුරන් කිරීමට විවිධ රජයන් කලකපටන් විවිධ පියවරයන් ගෙන තිබේ. නමුත් මේ වන විටත් එම අවදානම් තත්ත්වයේ පහව යාමක් හෝ අඩුවීමක් ප්‍රායෝගිකව දක්නට නොමැත. මේ හේතුවෙන් සියලු වගකිවයුතු අංශ පමණක් නොව සියලු පුරවැසියන්ගේ දායකත්වය ඇතිව දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කිරීම සඳහා පියවර ගත යුතුයයි මෙම ගරු සභාවට මම යෝජනා කරමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පහුගිය දින කීපය පුරාවට අපේ ප්‍රවෘත්ති නාලිකා අරගෙන බැලුවත් එම නැත්තම් සමාජ මාධ්‍ය අරගෙන බැලුවත් රටේ කතාබහ වුණ බොහෝ මාතෘකාවන් අතර ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තිබුණේ අපේ මේ ළමයින්ට සිද්ධ වෙන හිංසනය. ඒ අතරේ ලිංගික වශයෙන් අපේ දරුවන්ට සිද්ධ වෙන අපචාරයන්, ඔවුන්ගේ ජීවිතවලට තිබුණ භයානක තත්ත්වය මේ පිළිබඳව මං හිතන්නේ අමුතුවෙන් මා මේ අවස්ථාවේ ප්‍රකාශ කළ යුතු නොවේ කියලා විශ්වාස කරනවා. මොකද ඒ තරමටම මේ රටේ ජනතාව මේ පිළිබඳව දැනුවත් වුණා, දුක්ුණා, කනගාටු වුණා, හදවතින් කනගාටු වුණත් අපි තාමත් කොතනද ඉන්නේ? අපේ දරුවෙකුට පාරේ බැහැලා යන්න පුළුවන් වටපිටාවක් තියෙනවද? පාරේ බැහැලා යන්න තියා ගෙදරම අපේ දරුවට ආරක්ෂාවක් තියෙනවද? වගකීමක් අපේ දෙමව්පිය ළඟ තියෙනවද? සමාජය තුල තියෙනවද? ඒ නිසා මේ ප්‍රශ්න ගැටලු අතරේ ළමා හිමිකම් ප්‍රඥප්ති අත්සන් කරලා ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරලා තියෙන රටක අද අපේ දරුවෝ මොනතරම් අනාරක්ෂිතද? කොල් ඒ අයගේ ළමා කාලය මං හිතන්නේ පහු පෙරේදා තිබුණ ළමා දිනේදී ඒ දරුවෝ සතුටු වෙච්ච ආකාරය, තැන් තැන් වලට ගිහිල්ලා පවත්වපු උත්සව ළඟ ඒ දරුවෝ තම තමා ඒ දවස ගත කරන්න මොනතරම් ආසාවක් දැක්වුවද? ඇයි අපි මේ අවුරුද්දකට එක දවසක් අපේ දරුවන්ට නිදහස දීලා අපේ දරුවන්ගේ ඉතුරු දින 364ම අපි මොකක්ද කරලා තියෙන්නේ? අපේ දරුවා කොතෙන්ටද යන්නේ? ඒ නිසා මං හිතන්නේ අද දවසේ මාත් එක්ක මේ විවාදයට එකතු වෙන අනිත් අය බොහෝ දෙනෙක් මේ අදහස් දක්වන්න ඉදිරිපත් වෙලා ඉන්න නිසා මම මේ සභාවට ඒ අවස්ථාව යොදා ගන්නට අවස්ථාවක් කරගන්නවා. අපි මීට වඩා මහජන නියෝජිතයන් විදිහට විතරක් නෙමේ සමස්ත රටේම ප්‍රජාව විදිහට, වැඩිහිටියන් විදිහට, ඒ වගේම මේ රටේ ක්‍රියාත්මක කරන සියලු දෙනාගෙම වගේ ඉහළ පන්තියේ ඉඳලා පහළ බිම් මට්ටම දක්වා අපි සියලු දෙනාගෙම මේ වගකීම තියෙනවා. අපේ අනාගත පරපුර රැකගැනීම, ආරක්ෂා කරගැනීම වගේ නෙමෙයි, ඒ විතරක් එතනින් එහාටින් ඔබ්බට ගිහිල්ලා මේ රට බාරගන්න ඉන්න අනාගත පරපුර නිරෝගිමත් කායික මානසික මට්ටමකින් යුක්ත පුරවැසියන් බවට පත්කිරීම අපි සියලු දෙනාගේම වගකීමක්. පරිවාස දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ගත්තහම මේ වන විටත් අපේ දරුවෝ 10,000කට වඩා වැඩි පිරිසක් අනාරක්ෂිත තත්ත්වයේ තියෙනවා. ඒ ලේඛනගත නොවුන, එළියට නොයන තව කොච්චරනම් තියෙනවද? අපේ ගෙදර අපි හිතන්නේ අපේ දරුවාට අනාරක්ෂිතයි මහපාර බැහැලා යනකොට දන්නේ අඳුරන්නේ නැති කෙනාගෙන් තමයි අපේ දරුවා අපි ආරක්ෂා කරගන්න ඕනේ කියලා. නමුත් පහුගිය දවස්වල අපි අහපු දැකපු දේවල් එක්ක ගත්තාම අපේ දරුවා මහපාරේ නෙමේ අනාරක්ෂිත වෙලා තියෙන්නේ. තමන්ගෙම ගෙයිය ඇතුලේ තමයි අපේ දරුවා අනාරක්ෂිත වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ අවාසනාවන්ත කාලයක අපි මහජන නියෝජිතව විදියට, විශේෂයෙන් මම්ම කෙනෙක් විදියට, කාන්තාවක් විදියට අපි වහ වහා මේ වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් ඉතාම කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තියෙන නිසා මේ යෝජනාව ඉදිරිපත් කරමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
යෝජනාව ඉස්තර කිරීම ගරු සමම්පිය රත්නත්තු මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
ස්තුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මංජුලා දිසානායක මන්ත්‍රීතුමිය විසින් ලෝක ළමා දිනේ අපි හැම අවුරුද්දකම සමරනවා. අවුරුද්දට සැරයක් අපි ළමයි ගැන කතා කරනවා. ඒ වගේම ඊට පස්සේ අපි ඒ දිනේ අමතක කරනවා. මම හිතන්නේ අපි එක දිනයක් නෙමෙයි, අපේ සම්පූර්ණම අඩිතාලම තියෙන්නේ. ඒ වගේම ගේක මූලිකම අත්තිවාරම අපි සකසන්න නම් දරුවන්ගේ අනාගතය සහ දරුවන්ගේ සුරක්ෂිතභාවය අපි ආරක්ෂා කරන්න ඕන. ඇතරම දැන් දරුවන්ගේ, විශේෂයෙන්ම දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, ඒ වගේම දරුවන්ට එරෙහිව කෙරෙන්නා වූ ලිංගික හිංසනයන්, ඊට එතරින් එහාට ගිහිල්ලා අද වෙද්දි මට මතකයි දෙරණ නාලිකාව පෙරේදා වාර්තා කරපු සිද්ධියක් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්න කැමති. රියානතුර වලින් විතරක් පහුගිය අවුරුද්දේ ළමයි 400ක් මිය ගිහිල්ලා තියෙන දරුවන්. ඒ වගේම පරිගණක අපරාධ සඳහා යොමු වෙලා තියෙන ප්‍රමාණය 114ක් මට මතකයි. මේ නාලිකාව මට මතකයි හැටියට දෙරණ නාලිකාව තමයි මේ දේ වාර්තා කරේ. ඉතින් එතනදී විවිධාකාරයන් මේ දරුවන්ගේ, දරුවන් හිංසනයට ලක්වන ආකාරය අපිට අද අවධානයට ලක්කල යුතුව තියෙනවා. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ අද ඒ වගේම අපි දන්නවා මහමග යාචකෙන් බවට පත් කරලා ඉන්න දරුවෝ ඉන්නවා. ඉතින් ඒ වගේ මේ ව්‍යාපාරයන් සඳහා මේ දරුවන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සඳහා මේ දරුවන් යොදා ගන්න අවස්ථා අපි අහලා දැකලා තියෙනවා. එතකොට මේකට අවශ්‍යයි ජාතික වැඩපිළිවෙළක්. විශේෂ භාර අමාත්‍යමේ ඉන්නවා. අපි විශේෂයෙන්ම ඔබතුමේ ඉල්ලා හිටිනවා විනයක් නැති ජාතියක්. ඒ වගේම තමන්ගේ පියා අතින් තමන්ගේ දරුවා කෙරෙසෙනවා නම් අපි අද කොතෙන්ටද ගිහිල්ලා ඉන්නේ කියන කාරණය සම්බන්ධයෙන් අපි දෙවතාවක් අපි හිතන්න ඕන. මගේ දිස්ත්‍රික්කේ ගල්ගමුව, ඒ වගේම ගිරිබාව කියන ওই ප්‍රදේශවල විශේෂයෙන්ම අඩු අයස් විවාහ සිද්ධ වෙනවා. ඒවා හොරරහස සිද්ධ වෙන්නේ. ඉතින් ඒ දේවල් නතර කරන්නට අපිට හැකියාව ලැබිලා තියෙනවද? අපි දරුවන් ගැන කතා කරනවා අපි අවුරුද්ද එක පතාවක්. හැබැයි එතනින් එහාට අපි මේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය නීති යනපනක් තියෙනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක කිරීමේදී යම් යම් අඩුපාඩු සිද්ධ වෙලා තියෙන කියන කාරණේ අපි සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම මුළු සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමයේම යම් කිසි වෙනසකට ලක් කළ යුතු කාලය අද ඇවිල්ලා තියෙනවා. පෙර පාසලේ ඉඳන්ම විශේෂයෙන්ම පරිසරය පවා දරුවන්ගේ මේ මනස විකෘති කිරීම සඳහා බලපානවා කියන කාරණේ අපි සිහිපත් කරන්න ඕනේ. පෙර පාසල් යන දරුවාගේ දරුවාට අවශ්‍යයි පරිසරයට ආදරය කරන, ඒ වගේ මේ සමාජයට ආදරය කරන දරුවෙක් බිහි කරන්නට අපි සියලු දෙනාම යම් වගකීමකින් වගවීමකින් වැඩ කරන්න ඕන කියන කාරණය මේ අවස්ථාවේ අපි සිහිපත් කරන්න ඕන. ඒ වගේම අද ගත්තොත් එහෙම දැන් අපි දන්නවා සේයා දැරියගේ ඝාතනය ඉතාමත්ම අමානුෂික අන්දමේ, ඒ වගේම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලෙක් විසින් කරන ලද මහා සැහැසි ක්‍රියාවක්. ඉතින් අද ඒ ක්‍රියාවේ මං හිතන්නේ ඒ අඳුරු සෙවරලේ මැකියන්ටත් කලින් ඊට සමගාමී මං හිතන්නේ ඒ වගේ සිදුවීම් ගණනාවක් මේ රට තුළ ක්‍රියාත්මක වුණා. ඉතින් අද අපි බොහෝ වෙලාවට මේ කුඩා දරුවන්, මල්වැනි කුඩා දරුවන්ගේ අනාගතය අද මං හිතනවා විශාල වශයෙන් විවිධාකාර විවිධ ශේෂ්ඨ හරහා අද විනාශ වෙමින් පවතිනවා කියන කාරණය මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. එහෙනම් අපි අද මේවට විවිධ ආයතන තියෙනවා. නමුත් මේ විවිධ ආයතන තිබුණත් මේවල අපරාධවල අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් යම්කිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි.
යම්සි විනයක් තියෙන ජාතියක් අපි බිහි කරන්න ඕනේ. බොහෝ රටවල් මං හිතන්නේ ඒකට උදාහරණ වශයෙන් අපිට පෙන්වන්න පුළුවන්. ඒ දරුවන්ගේ අනාගතය අපි සුරක්ෂා කරේ නැත්තම් මේ රටේ ආර්ථික කඩාවැටීම ගැන කතා කරලා වැඩකුත් නැහැ. අද මේ රට මං හිතන්නේ වැටලා තියෙන තැන ගැන කතා කරලා වැඩකුත් නැහැ. අපිට වඩා වැදගත් වෙන්නේ මං හිතන්නේ මේ සියලුම දේවල් අපි යථාර්ථයක් බවට පත් වුණත්
මේ
දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා මේ අධ්‍යාපන ක්‍රමී නම් යම් වෙනසකට ලක් විය යුතුයි කියන කාරණේ මේ අවස්ථාවේ සිහිපත් කරනවා. මේ අපිට බොහෝ දේවල් කතා කරන්න තිබුණත් මේ අවස්ථාවේ විශේෂයෙන් මේ ගැන අපි ඒ වගේම අද සමාජය අද කාර්මීකරණය වෙලා ඒ වගේම තාක්ෂණයත් එක්ක ඉස්සරහට ගියා ලෝකේ විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේ විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තිබුණත් අද බොහෝ දේවල් බොහෝ වැරදි ක්‍රියාවන් සඳහා මේ දරුවන් යොදා ගැනීම වෙනදට වඩා වැඩි කියන කාරණයක් ඒ වගේම ගැන අපි අවධානය එක දවසකට පමණ සීමා නොකොට අපි යොමු කරන්න ඕන කියන කාරණයක් සිහිපත් කරමින් අපි මන්ජුලා දිසානායක මැතිණියට මේ යෝජනාව ගෙනීම සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙමින් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට මගේ ගෞරවනීය ස්තුති වින්නයි මම නිහඬව ඔබ මන් මෙසුති.
බවෙන් සිටේ කරු මන්තම ඊළඟට කරු වීරසෝමන වීරසිංහ මහත්තයා ඔබතුමාට මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
ගරු නියෝජක කතානායකතුමනේ හැම අවුරුද්දෙම ඔක්තෝබර් 1 වෙනිදා විශ්ව ළමා දිනය අනෙක් වශයෙන් ජාත්‍යන්තර වැඩිහිටි දිනය. මම දන්නා මේ දෙක එකට එකතු කරේ මොකක්ද කියන කාරණාව එක දවසක් යෙදුවේ. ඒක නිසා වැඩිහිටියන් විදියට අපට වැඩිහිටි දිනය සමරන කොට ඔක්තෝබර් 1 වෙනිදා මේ ලෝකයේ අනාගත પરම්පරාව ගැන හිතන්න ළමා දිනය යෙදුවා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. 2023 විශ්ව ළමා දිනයේ තේමා පාඩය සියල්ලන්ටම වඩා දරුවන් වටේ. දැන් මේ කාරණාව ගැන මෙතන මේ විනාඩි කිහිපයක විවාදයක් නෙවෙයි පැය ගානක විවාදයක් ගත යුතුයි. අපි මේ කාරණා ගැන තාත්තා කෙනෙක් විදියට දරුවන්ට ආදරය කරන වැඩිහිටියෙක් විදියට මේ සමාජයට ආදරය කරන පුරවැසියෙක් විදියට මේ පහුගිය ඉතිහාසය අපි ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. නමුත් අවාසනාවකට මේ සමාජයේ ඒ දරුවන් වෙනුවෙන් වන ප්‍රගමණය එහෙම නැත්නම් ඒ සාධනීය ගුණාංක සාධනීය ලක්ෂණ එකතු වෙච්ච ප්‍රමාණය අවම වෙමින් තියෙනවා. අපි මේ ගත කරන්නේ මේ සමාජයේම හිරිවැටිච්ච වෙලාවක දවන්ත ආර්ථික අර්බුදයක් ඒ පිටිපස්සෙන් ආපු දේශපාලන අර්බුදයක් ඒක පිටිපස්සෙන් ආපු සමාජ අර්බුදය අද ගරු කතානායකතුමනි නියෝජ කතානායකතුමනි ඒ සියල්ල පිටිපස්සේ එන මහා දවන්ත සංස්කෘතික අර්බුදයකට නිර්මාණය වෙලා තියෙනවා. ඒ සංස්කෘතික අර්බුදය තුළ මේ පවුල කියන කුටුම්බයේ ප්‍රාථමික කුටුම්බයේ පවුල කියන සංස්ථාව අද සම්පූර්ණයෙන්ම විනාශ වෙමින් තියෙනවා විනාශ වෙලා තියෙනවා. ඒක නිසා මේ සෑම කාරණාවකදීම වැඩිම විඳිතයා බවට පත් වෙලා තියෙන්නේ දරුවන්. ඒක නිසා දරුවන් ගැන මා විශ්වාස කරන්නේ මේ 225 පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි මේ සමාජයේ ඉන්න සෑම කෙනෙක්ම ප්‍රමුඛත අවධානය යොමු කරලා මේ මූලික කාරණා වලට මැදිහත් වෙන්න ඕන කියන කාරණාව. මම කතා වෙද්දී මට ලැබිච්ච කෙටි වේලාව තුළ මම එකම එක් කාරණාවක් ගැන විතරයි මා කරුණු ඉදිරිපත් කරන්නේ.
මේ තමයි මේ කාලයක් තියෙනවා.
මේ අර්බුදය සඳහා වන ප්‍රධානම කාරණාව මේ පවතින අධ්‍යාපන ක්‍රමයේ සම්බන්ධව වැඩි මැදිහත් වීමක් වෙන්න ඕන. දරුවන්ට වැඩිම පීඩනයක් ලබා දෙන මේ අධ්‍යාපන ක්‍රමය දරුවන්ට තවත් දරා ගන්න බෑ ගරු රාජ්‍ය අමාත්‍යතුමියනි. ඒක නිසා ඔබේ අමාත්‍යංශයේ විදිහට ඔබට දෙන පැවරණ වැක්කීම මේ දරුවන් මේ සමාජයේ විසම දරුවන් බවට පත් වෙන්න මේ සමාජයේ පීඩිත දරුවන් බවට පත් වෙන්න මේ සමාජයේ වැරදි කරන දරුවන් බවට පත් වෙන්න ප්‍රධානම කාරණාවක් බවට අද මේ පවතින අධ්‍යාපන ක්‍රමය හේතු වෙලා තියෙනවා. අද දරුවන්ට හොඳ පෙරපාසලක් හම්බ වෙනවද? අද හොඳ පෙරපාසල දරුවෙකුට යවා ගන්න පුළුවන්කමක් තියෙනවද? ඒ යවන පෙරපාසලේ තියෙන ගුණාත්මක භාවය මොකද්ද? අද අපේ රටේ අධ්‍යාපනයට මහා විශාල මුදලක් වෙන් කර ආවුණත් පෙරපාසල් පද්ධතිය අම්මෙක් අප්පෙක් නැති දරුවන් වගේ තමයි හැසිරෙන කටයුතු කරලා තියෙන්නේ. මේ අධ්‍යාපනය අපේ නිදහස් අධ්‍යාපන ලැබලා දැන් අවුරුදු ගණනාවක් කරනවා 1945 ඉඳලා නිදහස් අධ්‍යාපන භුක්ති විඳින රට. අදටත් අපිට පුළුවන්කමක් ලැබිලා නැහැ පෙරපාසල් අධ්‍යාපන එහෙම නැත්නම් පූර්ණ ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන අධ්‍යාපන අමාත්‍යාංශයේ පාලනය නියාමන ලක්වන මධ්‍යස්ථාන
පවත්වා ගන්න.
අඩුම ගානේ පෙරපාසල් දරුවන් සඳහා වෙන විශේෂ නිර්දේශයක් හදන්නවත් නිදහස ලැබලා අවුරුදු 75ක් වෙලා අපි තවමත් අසමත් වෙලා තියෙනවා. ඒ නිසා පූර්ව ළමාවි සංවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධව දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපන ලැබන 1-5 සම්බන්ධය සම්පූර්ණයෙන්ම මේ දරුවන් විනාශ කරන අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ ශිෂ්‍යත් විභාගය ලෝකයේ තියෙන විසම විභාගය බවට පත් වෙලා දරුවන් සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දරුවන් නෙවෙයි කෘතිම දරුවන් බවට පත් කරන ක්‍රමයක් බවට පත් වෙලා
එතනින්
එහා තියෙන අනිත් සියලු අධ්‍යාපන ප්‍රවේශයනොත් ඉතාමත් බරපතල ඛේදනීය තත්ත්වයක් තියෙන්නේ. දරුවන් තමන්ට කැමැති තමන්ගේ සහජයන් මතු කරන ඒ නිර්මාණශීලී අධ්‍යාපනයකට නෙවෙයි මේ සමාජය විසින් පෙළඹවන අධ්‍යාපන තමයි තල්ලු කරලා තියෙන්නේ. ඒක නිසා ගරු මූලාසන ආරූඪ ගරු නියෝජ කතානායකතුමනි මේ දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම දායාදය මේ මොහොතේදී මේ අධ්‍යාපන පෙර සංස්කරණ සම්බන්ධයෙන් අවධානයක් යොමු වෙලා තියෙන වෙලාවේ වහවහාම මේ අර්බුදය තුළ අපට කළ හැකි ලොකුම කාර්යය තමයි ඊළඟ පරම්පරාවවත් හොඳ පරම්පරාවක් බවට පත් කරන්න අපි අපේ ළමා කාලය යම් ප්‍රමාණයකට වින්දා. නමුත් අපේ දරුවන් ඒ ළමා කාලය විඳින්නේ නැහැ. අදේ දරුවන් ළමා කාලය විඳවනවා. ඒක තමයි වින්දනීය විඳින්න පුළුවන් ළමා කාලයක් සහිත දමන් පරම්පරාවක් වෙනුවෙන් මේ අධ්‍යාපන පෙර සංස්කරණය වහවහ ඇති කරලා කටයුතු කරන්න කියන කාරණා සිහිපත් කරමින් මේකට සමගාමී ගොඩාක් කාරණා තියෙනවා. පඩුවාස කාර්යාල දෙපාර්තමේන්තුව සම්බන්ධව දරුවන්ගේ රැකවරණ සම්බන්ධව අපි ඒවා වෙනම වෙලාවක කතා කරන්න ඉඩකඩ තියාගනිමින් දරුවන්ට හොඳම දේ ලබා දීම සංකල්පය නම් දරුවන්ට වටිනාම දේ ලබා දීම සංකල්පය නම් මේ අධ්‍යාපන පෙර සංස්කරණය සම්බන්ධව වැඩි මැදිහත් වීමක් වෙන්න කියන කාරණා සිහිපත්
කරමින් මම ඉන්න බොමිතේ කරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා ඔබතුමාට මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, මංජුලා අසනාක මන්ත්‍රුමිය ගෙනාපු යෝජනාවට අපි ඇත්තටම හදවතින් එකඟයි. විශේෂයෙන් අපි පාර්ලිමේන්තුව කියන්නේ නීති සම්පාදනය කරනවා, රටේ මුදල් වලට වග කියන්නේ පාර්ලිමේන්තුව. ඒ වගේම මේ රටේ සෑම කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීමක් තියෙනවා. එනිසා පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මන්ත්‍රීවරු වශයෙන් අපි මේ ලෝක ළමා දිනයේ දවසේ ළමයින්ගෙන් සමාව අයදින්නට ඕනේ. අපි හැමෝම අතින්ම උනේ ළමයින්ගේ ළමා කාලය දූෂණය වුණා. අද අපේ ළමයින්ට හරියට ආහාරයක් ගන්න බැරි කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. දරුවෝ මන්ද පෝෂණයෙන් පෙරෙනවා. දරුවෝ පෙර පාසලට යවා ගන්න අම්මා තාත්තට පුළුවන් කමක් නැති යුගයක් නිර්මාණය වෙලා තිබෙනවා. අද දරුවාට ඕන විදිහට ක්‍රීඩා කරන්න, දරුවාට ඕන විදිහට අඳින්න බඳින්න පළඳින්න, එහෙම නැත්නම් දරුවාට නිසි අධ්‍යාපනයක් ලබා ගන්න, දරුවාට අවශ්‍ය සෞඛ්‍ය බෙහෙත් ටික ලබා ගන්න, මෙහෙම යුගයක තමයි අපි ජීවත් වෙන්නේ. අපි ඇත්ත කතා කරන්නට ඕනේ. මේ තුලින් අපි සමාජයේ වැඩිහිටිය වශයෙන් ගන්න තීන්දුව తీරන අපේ වගකීම් තොර වලින් විරහිත ක්‍රියාකාරකම් නිසා මේ ලෝකේ ළමයි අනන්ත ප්‍රමාණ ප්‍රමාණයක් දුක් විඳිනවා. ඒ නිසා තාත්ත කෙනෙක් වශයෙන් වගේ මේ ලෝකේ හැම දරුවටම තාත්ත කෙනෙක් වෙන්න කැමති පුද්ගලෙක් වශයෙන් අද දවසේ ළමයින්ට වැත්තලා තියෙන ඉරණම සම්බන්ධයෙන් ළමයින්ගේ මුවින් ඔවුන්ගේ සතුට සිනහව දුරස් වෙලා තියෙන යුගයක ලෝක ළමා දිනය අපි සමරපු පුජ්‍යලෝ. නමුත් මේ ලෝක ළමා දිනය ඇත්තටම අද සමරන්න පුළුවන්ද කියන එක තමයි අපිට තියෙන ගැටලුව. ඒ නිසා අපි හැමෝගේ වගකීම තමයි දරුවාගේ අනාගතය සකස් කරන්නට, දරුවාගේ හොඳ දේ දරුවට ලබා දෙන්න, දරුවාගේ ළමා කාලය ලබා දෙන්න, දරුවට අධ්‍යාපනය සෞඛ්‍ය ඔවුන්ගේ විනෝදය සියල්ල අපි ලබා දෙන්නට ඕනේ. ඒ ලබා දෙන්න නම් අපේ ආර්ථිකය ශක්තිමත් වෙන්නට ඕනේ. ආර්ථිකය කඩා වැටිච්ච තැනක අපිට ඒව ලබා දෙන්න පුළුවන්ද කියන ගැටලුවක් තිබෙනවා. ඒ නිසා කරු කතානායකතුමනි, අද මද්ද්‍රව්‍ය වලින් මේ රට වෙලිලා තියෙන වෙලාව, දරුවගේ අම්මත් මද්ද්‍රව්‍ය බොනවා නම්, දරුවගේ තාත්තත් මද්ද්‍රව්‍ය බොනවා නම්, ඒ දරුවගේ අනාගතය පිළිබඳ අපිට ආයි කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ සමාජයේ පරිවර්තනයක් කරන්නට ඕනේ. තමන්ගේ විවාහ ජීවිතයේ හරියට ගත කරගන්න බැරි නව ජීවිත ගත වෙනවා. තරුණ තරුණිය අතර විවාහයන් සිද්ධ වෙනවා. සමහර මාසෙන් දෙකෙන් විවාහය
විනාශ වෙලා යන කාලයක් තියෙනවා.
දරුවා මේ සමාජය අතරමං වෙනවා. දරුවට අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ. මේ දරුවා මේ සමාජය අතරමං වෙද්දී දරුව බවට පත් වෙලා අනාථ නිවාසවල දරුවා හැදෙනවා. ඒ නිසා මේ ලෝකේ අපි කොච්චර කතා කළත් මේ දරුවන්ට වෙන අසාධාරණේ, දරුවන්ට මේ ලෝකේ අයි මෙලා යන සෙනෙහස, ආදරේ, කරුණාව, දයාව මේ සියල්ල අපි නීති සම්පාදනය කරලා හරි එනනම් මේ සමාජයේ මේ තියෙන අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා ගුණගරු අධ්‍යාපන ක්‍රමයක් මේ රට තුළ ස්ථාපිත කරලා මේ මව්පිය සමතා ගොඩනගලා දරුවන්ට මේ ලෝකයේ තුල උන්ව ලබා ගන්න තියෙන උන්ගේ අයිතියෙන් මේ පාර්ලිමේන්තුව අපි එක දේශපාලන මතවේදකින් තොරව එකට එකතුලා වැඩකොළොත් විතරයි අපේ අනාගතය, අපේ නිර්මාණ හොඳ දරුවෙක් නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ යෝජනාවට දවසක් හරි අරන් අපි කතා කරන්නට ඕනේ. ඒක අපේ වගකීමක්, යුතුකමක්. එනිසා මේ වැදගත් යෝජනාව අද දවසේ පාර්ලිමේන්තුවේ යොමු කළ මංජුලා මන්ත්‍රීමේ මගේ ගෞරවය පුද කරමින් අනාගතයේ දරුවන් වෙනුවෙන් අපි හැමෝම එකට එකතුලා වැඩ කරමු කියලා මතක් කරමින් මාණියන බොහොම ස්තුති.
පවෙන් සිට කරමන්තුමා මිලකට කර රෝහිණි කුමාරී විජයරත්න මැතිණිය ඔබතුමිට මිනිත්තු 3ක් කාලයක්
තියෙනවා. ස්තුති මංජුලා දිසානායක මන්ත්‍රීතුමියට මම ස්තුතිවන්ත වෙනවා මේ කාලෝචිත මාතෘකාවක් ගෙන ඒම සම්බන්ධයෙන්. ඇත්තටම සියල්ලන්ටම වඩා දරුවන් වටි කියලා අපි අවුරුද්දකට එක සැරයක් මතක් කරගන්නවා. හැබැයි අපි දන්නවා දරුවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයෙන් තොරව, එහෙම නැත්නම් ප්‍රචණ්ඩත්වයෙන් තොරව, අපචාරයන්ගෙන් තොරව ඒ අයගේ ළමා කාලය ගත කර දීම වැඩිහිටියන්ගේ යුතුකමක් සහ වගකීමක් කියලා අපි කියනවා. නමුත් අපි දන්නවා දරුවන්ට සිද්ධ වෙන
මම මේ වෙලාවේදී ප්‍රචණ්ඩත්වය කියන කේදී මානසික ප්‍රචණ්ඩත්වය කියන එක මම ගන්න කැමතියි. මොකද මානසික හිංසනය කියන එකට මම කතා කරන්න කැමතියි. මේ සම්බන්ධයෙන් ගත්තොත් ඒක ඒ අයට සමනය කරලා දෙන්න තියෙන ඉඩකඩ අපේ රට තුල ඉතාමත් අඩුයි කියන එක මම මේ වෙලාවේ බොහොම කනගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕනි. මොකද උදාහරණයක් ගත්තොතින් එහෙම මාධ්‍ය ඇතුළට ගියත් දරුවන්ව දැඩි ලෙස හිංසනයට ලක් වෙන තැන් අපි දැකලා තියෙනවා. මම මේ වෙබ්සයිට්ස් ගැන කියන්න යන්නේ නැහැ. නමුත් සයිබර් අවකාශයේ ඒ වගේම ජනමාධ්‍ය තුල දරුවන් පාවිච්චි කිරීම තුළින් ඒ දරුවන්ට ඇති වෙන පීඩනයන් ගැන අද ගණනය කිරීමක් සිද්ධ වෙනවද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. අර මන්ත්‍රීතුමා කිව්වා වගේ, වීරසුමන මන්ත්‍රීතුමා කිව්වා වගේ, අධ්‍යාපනයේ ඇතුලේ දරුවන්ට සිද්ධ වෙන මානසික හිංසනය, ගරු ඇමතිතුමියනි, ඔබතුමියගේ අවධානයටත් මම යොමු කරනවා මේක, අධ්‍යාපන ඇමතිතුමා එක්කත් එකතු වෙන්න මේ සම්බන්ධයෙන්. මේ බර දරුවන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ මහා බරක් අවුරුදු 13ක් ඉගෙනගෙන ගිහිල්ලා ඒ දරුව සමාජයට එනකොට ඒ ළමයාගේ මානසික සතුටක් තියෙනවද? මම මේ ඉගෙන ගත්ත එකෙන් මගේ ජීවිතේ ඉදිරියට යන්න පුළුවන් කියලා ඒ ළමයාට බයක් සැකක් නැතුව එන්න පුළුවන්කමක් තියෙනවද?
මෙන්න මේ
සකස් වෙන්න ඕනේ කියන එක මම මේ වෙලාවේ යෝජනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම දැන් මේ ඊයේ පෙරේදා වෙච්ච කතාව බලන්න, දැන් අධ්‍යාපනයේ තුල දරුවට තාම උසස් පෙළ විභාගයේ තියන්නේ කවද්ද කියන එක දරුවට තාම දැනගන්න බැරුව තියෙනවා. ඒක තියලා අද දරුව කොච්චර මානසික පීඩාවක ඉන්නවද කියන එක ඒ වගකීමයුත්තන්ට නොතේරෙන්නේ ඇයි කියන එක පිළිබඳවත් ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම අර මම කලින් කිව්ව මාධ්‍ය තුල සිදුවෙන ඒ වගේම ලිංගික අපචාර සම්බන්ධයෙන්, ඒ වගේම සයිබර් අවකාශයේ තුල සිදුවන ළමයින් දෙරෙහි හිංසනය සම්බන්ධයෙන් ගරු ඇමතිතුමීනි ඔබතුමියත් දන්නවා, අපි මේ වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ළමයින් උදෙසා වූ සංසදය තුල මේ වෙනකොට විශාල ක්‍රියාමාර්ග කීපයක් අරන් තියෙනවා. විශේෂයෙන්ම ලිංගිකත්ව අධ්‍යාපනයේ පිළිබඳ දැනුම ලබා දීලා දරුවන් ලිංගික අපචාරවලින් අපයෝජනයන්ගෙන් බේරා ගන්න අපි ඒ අය දැනුවත් කරන්න වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා ඔබතුමියගේ අමාත්‍යංශයත් එකතු කරගෙන. ඒ වගේම සයිබර් අවකාශය තුල සයිබර් අපරාධයන්ට ලක් වෙන දරුවන් සහ දරුවන් නොදැනුවත්ව ඒ තුල අපරාධයන්ට සහය දැක්වීම, මේ සියලු දේවල් පිළිබඳව දරුවන්ව දැනුවත් කරන්නට අපි මේ වෙනකොට සංසදයේ ඇතුලේ කටයුතු කරමින් යනවා. ඒ සඳහා වැඩපිළිවෙළුත් සකස් කරන බව මතක් කරමින් අවසාන වශයෙන් මේ රටේ උපදේශනය කියන එක දරුවන් සම්බන්ධයෙන් පාසල් පද්ධතිය තුල මීට වඩා ක්‍රමවත්ව ස්ථාපිත විය යුතුයි කියන කත් අවධාරණය කරන ගමන් ජනාධිපතිවරයා යටතට ළමා ආරක්ෂණය කියන එක ව්‍යවස්ථාවෙන්ම එකතු වෙනවා නම් මම හිතනවා ජාත්‍යන්තර වශයෙන් වුණත් අපිට ලොකු අවස්ථාවන් ලබා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා ළමා ආරක්ෂණය කියන මාතෘකාව ජනාධිපතිවරයා යටතේ තිබිය යුතුයි කියන එක ව්‍යවස්ථාවට එකතු කළ යුතුයි කියලා යෝජනා කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමීට. කරු ප්‍රේමනාසි 12 මෙතුම ඔබතුමාට මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම අපි දන්නවා මේ අදාළ මාතෘකාව ඉතාමත් සංවේදී මාතෘකාවක්, දිගින් දිගටම සමාජයේ අවධානය ලක් විය යුතු මාතෘකාවක්. මම හිතන්නේ ප්‍රාදේශීය සම්බන්ධ කර කමිටුවක සභාපතිවරයෙක් හැටියට රත්මලාන දෙහිවල ප්‍රදේශයේ මම ඒ අදාළ ළමා හිමිකම් භාර වෙන නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් නිලධාරීන් එක්ක සාකච්ඡා කරලා අපිට හැකි වුණා නියෝජ්‍ය කතානායකතුමනි එම ප්‍රදේශ තුල පාසල් නොවන දරුවෝ 12 දෙනෙක් හොයාගන්න. එතකොට අද වෙනකොට රත්මලාන දෙහිවල ප්‍රදේශවල පාසල් නොවන දරුවෝ නැහැ. නිසි වයස තුල ඒ දරුවන් පාසලට යනවා. මම හිතන්නේ මේ අදාළ අපේ අපිට පුළුවන් අපි අපේ කලාප තුල සියලුම ඒ ළමා හිමිකම් නිලධාරීන් යම් ආකාරයේ ක්‍රමවත් වැඩපිළිවෙලක් එක්ක දේශපාලඥයා හා අපිත් එක්ක තුලා වැඩ කරනවා නම් අපිට පුළුවන් වෙනවා විශේෂයෙන්ම දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය නිවැරදිව ලබා දෙන්න. අපි දන්නවා ගමක ග්‍රාමසික කොට්ටාසයක නිලධාරීන් 8 දෙනෙක් විතර ඉන්නවා රාජ්‍ය සේවකයෝ. මේ අය නිවැරදිව වැඩ කරනවා නම් මේ අය මේ ගෙවල් ගානේ ගිහිල්ලා මේ ගියක් ගානේ ගිහිල්ලා තියෙන ප්‍රශ්න ටික හොයනවා නම් ඒ නායකත්වය අපිට දීලා මේ දරුවන්ගේ අනාගතය, මේ දරුවන්ගේ සුභ සිද්ධිය ගැන අපිට හොයාවලන්න පුළුවන්. දැන් මට මතකයි මහින්ද කියලා මේ ළමා හිමිකම් නිලධාරීන් කරු යෝජ්‍ය කතානායකතුමනි තමන්ගේ සේවයෙන් පස්සේ පුස්සයිකලයක් අරන් ගිහිල්ලා ඒ පුස්සයිකලේ පිටිපස්සේ පෙට්ටියක් බැඳගෙන කතා පොත් ටිකක් අරගෙන පුස්තකාලයක් හදාගෙන ගමෙන් ගමට ගිහිල්ලා තමන්ගේ නිලධාරී ඒ නිලධාරී තමයි කටයුත්ත කරනවා. මං අහන්නේ එක රාජ්‍ය නිලධාරියෙකුට එහෙම වැඩ කරන්න පුළුවන් නම් ඇයි අනිකුත් ළමා හිමිකම් නිලධාරීන්ට එහෙම වැඩ කරන්න බැරි? මං ආරාධනා කරනවා කරුණාකරලා ඔබ සිරු දෙනම අත්වල් බැඳ ගන්න. ඔබ තමයි මේ ගමේ මේ ප්‍රදේශයේ දරුවෝ වෙනුවෙන් පෙනී ඉන්න කෙනා.
කර්මන්තවා තමයි නිතෝ කාලයක් තියෙන.
දරු නියෝජ්‍ය කතානායකතුමනි ওই මහින්ද කියන තරුණයාට ජපානයේ පෙළ පොතේ ওই තරුණයා ගැන සඳහන් වෙලා තියෙනවා. අපේ රටේ ළමා හිමිකම් නිලධාරියෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක රාජ්‍ය සේවකයෙක් ඔහු කරේ මොකක්ද? බයිසිකලයේ ගිහිල්ලා පිටිපස්සේ පොඩි පෙට්ටියක් බඳන් ගිහිල්ලා දරුවන්ට හවස් වරුවේ පුස්තකාලයක් අරලා දීලා පුස්තකාලේ පොත් කියවන්න ආරම්භ දුන්නා. ඒක රාජ්‍ය සේවකයෙක් පෙන්වූ ආදර්ශය. ඒ ආදර්ශය ලෝකෙට ගිහිල්ලා ජපානයේ අද ඉගෙන ගන්න ජපාන් පාසලේ පෙළ පොතේ සඳහන් වෙලා තිනු අපේ රටේ ළමා හිමිකම් නිලධාරියා වෙන මහින්ද ගැන. ඉතින් මම කියන්නේ මේක අපි ඔක්කොම එකහුවෙලා මේක මේක අපිට බලන්න තියෙන සුළු වේගයක් විතරයි. දැන් මම විවස්තදායකයේ මන්ත්‍රීවරයෙක් කරේ නීති හදන තැන මන්ත්‍රීවරයෙක් වුණාට මට විධායකයේ කොටස ලැබෙන්නේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියට. ඒතර මම ඒක හොයලා බලනවා ඒ ප්‍රාදේශීයකම් කාර්යාල දෙක හරහා. එතකොට ගමේ ඉන්න රාජ්‍ය නිලධාරියට ලැබෙන්නේ එක ග්‍රාමසේ කොට්ටාසක විතරයි වැඩ කරන්නේ. ඉතින් එහෙනම් මං හිල්ලන්නේ මේ වෙලාවේ අපි නිවැරදිව වැඩ කරොත් අපි ඉන්න තැනින් වෙනස් වුණොත් අපි හිතන පතර විදිය වෙනස් වුණොත් තවත් මහින්දලා 14000ක් තවත් අර ජපන් පෙළ පොතේ සඳහන් වෙච්ච මහින්දලා 14000ක් බිහි වුණා නම් දෙයියන්ගේ පිහිටයි අපේ දරුවෝ ටික නැනස පහදාගෙන දරුවන්ගේ අනාගතේ සුභසිද්ධිය ඇති කරන්න පුළුවන් කියන කාරණේ මතක් කරමින් මම නිහඬව මොහොමඩ් මිස්ටර්
ඔබ මේ සිතේ ඔබතුමන ගරු සුමිත් උඩුකුඹර මැතිතුමා ඔබතුමාට මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
ස්තුතිවන්ත වෙනවා අපේ දිස්ත්‍රික්කයේ සහෝදර මන්ත්‍රීතුමිය මංජුලා දිසානායක මැතිතුමියට. සියල්ලන්ටම වඩා දරුවන් වටි මේ යෝජනාව අපේ රටටම ඉතාම වැදගත්. අපේ දරුවෝ තමයි අපේ රටේ අනාගතේ බාර ගන්න ඉන්නේ. අපි දැක්ක පහුගිය කාලේ ලංකාවේ සෑම ප්‍රදේශකින් වගේ ළමා හිංසන, ළමා අපචාර, දරුවන්ට සිදුවෙන නොයෙක් අසාධාරණකම්. අපි බලාපොරොත්තු වෙන්නේ මෙවැනි සමාජයක් නෙවෙයි. එනිසා මෙවැනි සමාජයක් නොවි හොඳ යහපත් සමාජයක් ඇති කරගන්න අපි මීට වඩා වෙනස් විදියට හිතලා අපි වගකීතු ආණ්ඩුවක් හැටියට වගකීතු රජයක් හැටියට මේ සෑම ශේෂයක්ම වෙනස්ව හිතලා වැඩ කටයුතුයි කියන යෝජනාවන් මේ අවස්ථාවේ කරන්න කැමැති. විශේෂයෙන්ම දරුවන්ට හොඳ යහපත් දරුවෙක් හැටියට සමාජයට එකතු වෙන්න පුළුවන් විදියට ඒ දරුවන්ගේ ආකල්ප දියුණු වෙන විදියට දරුවා පුංචි කාලේදම හැඩගස්සන්න අවශ්‍යයි. මං හිතන්නේ ඒකට විශාල පිටුවහලක් ලැබෙන්නේ පෙරපාසල් අධ්‍යාපනය තුලින්. දරුවා රජයේ පාසලට යන්න කලින් පෙරපාසල තුලින් ඒ පෙරපාසල් ගුරුතුමියලත් එක්ක එකතු වෙලා තමයි දරුවා මූලිකම අධ්‍යාපන අඩිතාලම දාගන්නේ. මං විශ්වාස කරනවා අපි රජයක් හැටියට මීට වඩා පෙරපාසල් අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානය යොමු කරලා මේ පෙරපාසල් පද්ධතිය ශක්තිමත් කරලා මේ ලෝකෙට එන්න හදන දරුවා මේ පෙරපාසල තුලින්ම හොඳ යහපත් ගුණගරුක සිරිත් විරිත් වලින් පිරුණු දරුවෙක් හැටියට අපි සමාජයේ දරුවා බිහි කර ගත්තොත් අපේ සමාජය මීට වඩා හොඳ වෙනවා. හොඳ යහපත් දරුවෙක් සමාජයේ බිහි වුණොත් අපේ රටේ පහුගිය කාලේ දකින්න සිදු වුණ අමිහිරි අත්දැකීම් අපි කර ලැබෙන්නේ සිද්දෙන්නේ නැහැ. ගෙවල් ගිනි තියන්න, නීති අතට ගන්න, මිනිස්සු මහා පාරේ මරලා දාන්න එවැනි සමාජයක් නම් බිහි වෙන්නේ නැහැ. අපි නැවත මේ අලුත් විදියට හිතලා හොඳ යහපත් දරුවෙක් සමාජයේ බිහි කරන්න අපි ඔක්කොම එකතු වුණොත් මං හිතන්නේ අපේ රටේ අනාගතය මීට වඩා ශක්තිමත් වෙයි. අපේ දරුවෝ ක්‍රීඩාවෙන්, සංස්කෘතියෙන් ඉස්සරහට යනවා වගේම අධ්‍යාත්මික සිතුවිලිවලින් වර්ධනය වෙච්ච හොඳ යහපත් දරුවෙක් සමාජයට බිහි කරන්න අත්‍යවශ්‍යයි. අපේ නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ රට වැටලා තියෙන තත්ත්වෙන් මේ රට ඉස්සරහට එන්න හැම තනතුරක් දරන නිලධාරියෙක්ම මනුස්සත්වයේ පෙරදරි කරන තනතුර හොබවන්න ඕනේ. මනුස්සත්වයේ පෙරදරි කරන ඒ තනතුර හොබවන්න පුළුවන් පුරවැසියෙක් මේ රට බිහි කරන්න අපේ දරුවන්ට ඒ නිවැරදි දැනුම ලබා දීලා ශක්තිමත් දරුවෙක් පත් කරමු කියන මා ඉල්ලා
සිටිනවා. ගරු ගීතා කුමාරසිංහ මැතිණිය පිළිතුරු කතාව කිරීමද ඔබතුමිට මිනිත්තු 5ක කාලයක්.
මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා මංජුලා දිසානායක මන්ත්‍රීතුමියට. ඉතාම කාලෝචිත ප්‍රශ්නයක් කාලෝචිත විදිහට ඉදිරිපත් කරමින් සභාව කල් තබන අවස්ථාවේදී ඉදිරිපත් කිරීම ගැන මම පළමුවෙන්ම කියන කත සියලු දෙනාගේම කතාවලට බොහොම ඌමනාවෙන් මං සවන් දීගෙන හිටියා. අපි සියලු දෙනාම මේ ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි ලෝකයේ සියලු දෙනාම තමන්ගේ දරුව තමයි තමන්ට වැඩිම වටිනාකමක්, තමන්ගේ වස්තුව තමන්ගේ දරුව කියන සිතුවිල්ල දෙමව්පියන්ගෙන් බෑර කරන්න කාටවත් බෑ. අපි අපේ දරුවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපන තත්ත්වය, ඔවුන්ගේ ආරක්ෂාව මේ සියල්ල කැටි කරගෙන ඔවුන් යහපත් පුරවැසියෝ හැටියට ඉදිරියට යන්න අවුරුදු 18ක් වෙනකල් මේ ශ්‍රී ලංකාවේ වැසෙන සියලු දරුවෝ දරුවන් ඒ දරුවන් අවුරුදු 18ක් වෙනකල් පාසල් විය, පෙර පාසල් විය, ලදරු විය වැනි බොහෝ කාලයන් පසු කරමින් තමයි ඉදිරියට යන්නේ. මෙතෙන්දි මම අපිට තිබෙන කාල වේලාව හැටියට වැඩිම ගන්න කැමති පෙර පාසල් අධ්‍යාපනය. පෙර පාසල් අධ්‍යාපනයේ මෙතෙක් තිබුණාට වැඩිය ඉතා විශාල වශයෙන් වෙනස් කිරීමකට භාජනය කිරීමට අපිට පුළුවන් වෙලා තියෙනවා. එදා ඕනම කෙනෙකුට කැමති විදිහට පෙර පාසලක් අරගත්තා, කිසිදු අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය පෙර පාසලක් දාගත්තා, දරුවෝ ටික දාගත්තා, ඔය කරගෙන ගියා. ඉදිරි කාලයේදී එසේ කිරීමට බෑ. පෙර පාසල් ගුරුවරයෙකුට විශේෂයෙන් අවශ්‍ය අධ්‍යාපන මට්ටමක් තිබිය යුතුයි. ඇය ඕ ලෙවල්, ඒ ලෙවල් කියන විභාග දෙක පාසල ඊට අමතරව ඔවුන්ට තවත් ඩිප්ලෝමාධාරියෙක්, එහෙම නැත්නම් ඒක උපාධියක් දක්වා යාමට පුළුවන් තත්ත්වයට ගෙනෙන්නේ. ඒ සඳහා සියලු කටයුතු සම්පාදනය කරගෙන යනවා. ඒ සඳහා මට ලබා දෙන ඉහළම සහයෝගයට අධ්‍යාපන ගරු අධ්‍යාපන ඇමතිතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. පෙර පාසලේදී දරුවෝ අපේ මන්ද පෝෂණයෙන් සමහර දරුවන් පෙළෙනවා කියන එක ඇත්ත කතාවක්. ඒ සඳහා අපි සොයාගත්ත ප්‍රදේශ ගණනාවක ළමයි 15,000ක් පමණ දැනට සොයාගෙන තියෙනවා. ඔවුන්ට පෝෂදායී ආහාර වේල ලබා දීමට ඉදිරියේදී කටයුතු සියල්ල සම්පාදනය කරමින් පවතිනවා. ඒ වගේම 169,000ක් දරුවන්ට අපි උදෑසන ආහාර වේල දෙනවා. ඒ සඳහා විශේෂිත වූ මුදලක් වෙන් කරගෙන ඒ මුදලින් අපේ දරුවන්ට පෝෂදායී ආහාර වේලක් සියලුම දරුවන්ට ලබා දීමට කටයුතු කරගෙන යනවා. නමුත් මගේ සිතුවිල්ල, මගේ ප්‍රාර්ථනය මුළු සියලුම දරුවන්ට, පෙර පාසලේ පමණක් නොවේ අධ්‍යාපනය ලබන දරුවන්ටත් උදෑසන ආහාර වේල දීමට කටයුතු අපි සම්පාදනය කර යුතුයි. මොකද ගෙදරින් බඩගින්න එන දරුවට
මිනිත්තු දෙකක් කාලයක්
ඒ දරුවට ඒ කටයුතු කරගෙන යාමට අවස්ථාවක් නැති වෙලා යනවා. එහෙමනම් ඒ දරුවන්ගේ කටයුතු ඊට වඩා දේවල් තියෙනවා. ආරක්ෂාව සහිතව අපි ගම්වලට, ගමෙන් ගමට, සෑම ගමකටම මේ කමිටු දාලා හරිගස්සලා දරුවන්ව දැනුමුතුකම් දෙන ඒගොල්ලන්ගේ දෙමව්පියන්ට කියන්න. සමහර දෙමව්පියෝ දන්නේ නැහැ තමන්ගේ දරුවව කොහොමද බලා ගන්න ඕන කියලා. ඔවුන්ට දිය යුතු ආරක්ෂාව ඇත්තරම දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා. ගුරුවරුන්ට වදකේ, ගුරුවරු අතින් කෙලසෙන දරුවෝ රටේ තියෙන ප්‍රධාන වාහනයක යන දරුවන්ට ලිංගික අපචාර වෙනවනම් ඒ පිළිබඳ තියෙන නීති පද්ධතියේ ඉහළම දැනුවම් දෙන්න කටයුතු කරන්න ඕන. සිඟමන් යදීම දරුවන් තියාගෙන සම්පූර්ණ නීති විරෝධී බාල වයස්කාරීන්ව නිවාසවල හෝ කොහේ හෝ රැකියාවකට යොදා ගැනීම සම්පූර්ණ නීති විරෝධී. මෙවැනි නීති පද්ධතියක්, නීති රාමුවක් යටතේ මෙවැනි දරුවන්ට කෙනෙහිලිකම්, මෙවැනි දරුවන් මේ විදිහට අපයෝජනය කිරීම මොනතරම් අසාධාරණ ක්‍රියාවක් දැයි ඔබ සියලු දෙනාට තේරුම් ගන්න පුළුවන් වෙනවා. එසේනම් අපේ පරම යුතුකම, රජයේ පරම යුතුකම, ඕනෑම රජයක් මෙතෙක් පැවති රජයවලුත් ඒ වැරදි කරගෙන ආවා. පෙර පාසල් දරුවන්ට හරියට සැලකුවේ නැහැ, දරුවන්ගේ අධ්‍යාපනය ගැන හරියට බැලුවේ නැහැ. අද තමයි අපි එක රාමුවක් හදලා මේ විදිහට ඒ අධ්‍යාපනය ලබා දෙන්න ඕන කියන රාමුවට ඇවිල්ලා ඉන්නේ. ඒක මුළු රටේම ජනතාව විසින් පිළි අරගෙන දරුවන්ගේ ආරක්ෂාව කර යුතුයි. අද මත්ද්‍රව්‍ය වලට දරුවෝ දිගින් දිගටම ටිකෙන් ටික මත්රකුස දරුවවත් බිලි අරගන්නවා.
කාලය අවසන් වෙනවා.
තාත්තා කංශ බීලා, එහෙම නැත්නම් කසිප්පු බීලා එනවා. පවුල් සංස්ථාව කඩා වැටිලා පවුලේ සමගිය නැහැ. කාන්තාවගේ සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂා කර ගන්න ඕන. හොඳ දරු පරපුරක් ඇති කර ගැනීමට නම් ගර්භණී මවට විශේෂ ආරක්ෂාවක්, විශේෂ සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන සහ පෝෂණීය ආහාර වේලක් ලබා දිය යුතුමයි. ඒ සඳහා අපි අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන්ට විශේෂයෙන්ම පෝෂණ මල්ලක් එයට අවශ්‍ය පෝෂණය ලබා දීමට සියලු කටයුතු කළ අවසානයේදී මම කියනවා සියල්ලටම වඩා දරුවන් වටී. ඒ මගේ මම තමයි ඒක ලිව්වේ. දෙවැනි එක ඒක children are above all. දරුවන් තමයි මේ ලෝකේ වැඩිම වටිනාකමක් ඇති වැඩිම වටිනා වස්තුව. ඒක ඉදිරියේදී සමහරුන්ට ඔක්තෝබර් පළවෙනිදා විතරයි ළමා දිනය. මට නම් 365 දවසම දරුවන්ගේ දිනේ. මම දරුවන් වෙනුවෙන් කැප වෙනවා. දරුවන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඇත්තටම ඔක්තෝබර් පළවෙනිදා වගේ එක දවසක් හරි තිබීම ගැන මම සතුටු වෙනවා. එදාට විතරයි මේ මාධ්‍ය වලට ඇස් ඇරෙන්නේ. එදාට විතරයි දරුවෝ ගැන කතා කරන්න සමහරුන්ට ප්‍රශ්න ඇති වෙන්නේ.
අවසන් කරන්න.
අනිත් කිසි දවසක දරුවෝ ගැන වචනයක්වත් කතා කරන්න නැති අය ඔක්තෝබර් පළවෙනිදා ළමා දිනේ කියලා කතා කරනවා. ඒකත් ලොකු දෙයක් එක විදිහකට බලාගෙන ගියාම අපි අනාගත දේදී අපේ ශ්‍රී ලංකාවේ සිටින සියලුම දරුවන්ට ආරක්ෂිතව සෞඛ්‍ය සම්පන්නව ජීවිතයක් ගත කරන්න හේතු වාසනා වේවා කියමින් මම නිහඬ වෙමි.
බොහොම ස්තුතියි ඔබතුමියට. අද දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුව හෙට දින පෙරවරු 9:30ට යළි රැස්වේ.